ආදී පිළිගැන ආදී පිළිගැනීම ගරු අග්‍රාමාත්‍යමා
ගරු කතානායකතුමනි රේගු ආඥා පනතේ 235 අධිකාරිය 10 වෙනි වගන්තිය යටතේ ආනයන තීරුපදු සම්බන්ධ යෝජනා සම්මතය 2022 නොවැම්බර් 17 දින ඇති අංක 2376 2014 දරණ අතිශිෂ්‍ය කැසපත්තේ මම ඉදිරිපත් කරනවා. මෙම යෝජනා සම්මතය රජයේ මුදල් පිළිබඳව කාර්ක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරනවා. 2021 අංක 30 දරණ සජ්ජන පනතේ 6 වගන්තිය යටතේ 2022/10/1 සිට 2022/10/31 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැයිශීර්ෂ අංක 240 යටතේ පරිපූර්ණ සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වකකී ව්‍යාකෘතිය මගින් සිදු කළ ලද පරිපූර්ණ වෙන්කිරීම පිළිබඳව සතහන ඉදිරිපත් කරමි.
බුද්ධ ශාසන සහ ආගමික කටයුතු තමයි.
ගරු කතානායකතුමනි, 2019 වර්ෂය සඳහා ගාලු උරුමයේ පදනමේ කාර්ය සාධන වාර්තාව ඉදිරිපත් කරමි. මෙම වාර්තාව බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාවේ යොමු කළ යුතුයයි යෝජනා කරමි.
මාජන පෙත්සම් පිළිගැනීම ඉම්තියස් බාකිර් මා කරන එතුමා.
ගල්කතානායතුමනි, අගලවත් දන්වත්ත පාර සමනල යන ලිපිනෙහි පදිංචි SM කීර්තිසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සම සහ කළුතර ගල්පාත ජයමාවත යන ලිපිනෙහි පදිංචි වයි ගාමිණී ගුණතිලක මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ලැබේ. විපක්ෂ නායකතුමා.
ගරු කතානායකතුමනි, ස්තුතියි අවස්ථාව ලබා දීම ගැන. මම මතක් කරන්න කැමති අද දවස ජාත්‍යන්තර ආබාධිත දිනය. විශේෂයෙන්ම මම මතක් කරන්න කැමති අපි රටක් හැටියට එක්සත් ජාතීන්ගේ ආබාධිත ප්‍රජාවගේ අයිතීන් ආරක්ෂා කරන සම්මුතිවලට අපි අත්සන් තබලා තිබෙන්නේ. එනමුත් අපේ රටේ ආබාධිත ප්‍රජාවගේ අයිතිය පිළිගැනීම, ගෞරවය, සහභාගිත්වය, අවස්ථා, රැකියා මෙන්න මේ ප්‍රවේශවල ඇත්ත වශයෙන්ම අපි රටක් හැටියට දුර්වල තැනක ඉන්නේ. ඒකට මං හිතන්නේ හැමෝම වග කියන්නට ඕන. ඒක එක පාර්ශ්වයකට දොස් පවරනව නෙවෙයි. ඒ නිසා මේ අවස්ථාවේ විශේෂයෙන්ම ජාත්‍යන්තර ආබාධිත දිනයේ සමරන අවස්ථාවේ අපේ රටේ ගරු කතානායකතුමනි, 117,000 ආසන ප්‍රමාණයක් ඉන්න ආබාධිත ප්‍රජාව. ඒ කියන්නේ සෑම පුද්ගලින් 1,087ක්. එයින් කාන්තාවන් 900,000 වැඩි ප්‍රමාණයක්. පිරිමින් 600,000 වැඩි ප්‍රමාණයක්. ඒ වගේම සමස්ත ජනගහණයෙන් කාන්තාවන් 5%ක් ආබාධිතයි අපේ රටේ. කිසිදු ආර්ථික කාර්යයක නිරත නොවන 71%ක්. කිසිමුදු අධ්‍යාපනයක් නොලබන පාසල් යන වයසේ ආබාධිතින් 34%ක් ආබාධිත දූ දරුවන්. ප්‍රාථමික අධ්‍යාපනය ලැබිය යුතු වයසේ සිටින අය 20%. මෙන්න මේ වගේ ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම මතක් කරන්න කැමති ජාත්‍යන්තර ආබාධිත දිනයේ දවසේ 2019 ජනාධිපතිවරණයේදී අපි ඉදිරිපත් කරා ආබාධිත ප්‍රජාවගේ අයිතීන් සුරකින ප්‍රඥප්තියක්. නමුත් ඒ මැතිවරණයේ ප්‍රතිඵලත් එක්ක අපිට මේ කර්තව්‍ය නිශ්චය කරන්නට බැරි වුණා. ඒ නිසා මම මේ රජයෙන් ඉල්ලීමක් කරනවා, කරුණාකරලා මේ රටේ ආබාධිත ප්‍රජාවගේ අයිතීන් ආරක්ෂා කරන්නට ඉතාමත් ඉක්මනින් ගත යුතු සියලුම පියවරවල් පාර්ලිමේන්තුවේ නීති කැටුම්පත් සංශෝධනය කරලා අලුතෙන් බිහි කරලා ඒ කරන්න විපක්ෂයේ අපේ පූර්ණ සහයෝගය ලබා දෙනවායි කියන එක මේ රටේ ආබාධිත ප්‍රජාව වෙනුවෙන් අපි ප්‍රකාශ කරනවා. 117,000 වෙනුවෙන් අපි අනිවාර්යයෙන්ම පෙනී සිටිනවා කියන එක ප්‍රකාශ කරන්න කැමතියි. ගරු කතානායකතුමනි, දෙවෙනි කාරණාව ගරු සභානායකතුමාගේ අවධානය මම යොමු කරන්න කැමතියි. රට මුහුණ දෙන බරපතල ප්‍රශ්නයක්, බරපතල ඛේදවාචකයක්. මේක සුළුපටු කොට තකන්නට එපා. මාස 8ක් තුල වෛද්‍යවරුන් 477ක් අපේ රට අතහැරලා ගිහිල්ලා තිබෙනවා. ඉංජිනේරුවන් 300ක් රට අතහැර ගිහිල්ලා තිබෙනවා. කවුරු මොන දේ ප්‍රකාශ කරත් මේ රටේ ළමා සහ මාතෘ මන්ද පෝෂණය එන්න එන්නම වැඩි වෙනවා. සෞඛ්‍ය ශාස්ත්‍රයේ බරපතල ඖෂධ ප්‍රශ්නයක්, ඒ වගේම ශල්‍යකර්ම නතර වී තිබෙන තත්ත්වයක්, විශේෂයෙන්ම ශල්‍යකර්ම කිරීම සඳහා අවශ්‍ය ඒ ඖෂධ අමුද්‍රව්‍ය නැති ප්‍රශ්නයක්, කිඩ්නි ඩයලිසිස් කරන්නට බැරි විශාල ප්‍රමාණයක් ඉන්නවා, කැන්සර් බෙහෙත් නැති විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් බරපතල තත්ත්වයක් නිර්මාණය වීගෙන යන මොහොතක ගරු කථානායකතුමනි, බරපතලම දේ තමයි ෆිච් රේටින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන දේශීය ණය වර්ගීකරණය ට්‍රිපල් සී සිට ඉතා අවදානම් මට්ටමක් වන ඩබල් සී වලට ගෙනලා තියෙනවා. දැන් ඔබතුමාලට මතක ඇති 2020 ඉඳලම මේ ෆිච් රේටින්ස්, මූඩීස්, ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර් ගැන අපි මේ ප්‍රශ්න මතු කරා. ඉතින් කනගාටු ඒවා එදා කාලේ විහිළුවට ලක් කරා, ගණන් ගත්තේ නැහැ. එතකොට එක එක කතා කිය කිය රට නොමග ඇව්වා. දැන් ඒ එදා, දැන් අද මං ගරු සභානායකතුමාගෙන් අහන්න කැමති, මේ රේටින්ග්ස් ඉහළ දැමීම සඳහා මොකක්ද රජය සාර්ව ආර්ථික ප්‍රතිපත්ති තුල මොකක්ද ගන්න පියවර? දැන් කවුරු මේ සභාවට ඇවිල්ලා ලොකුවට කතා කරා, අවසානයේ මහ පොළොවේ මේක යථාර්ථයක් වෙලා නැහැ, ලෝකයේ මේක යථාර්ථයක් වෙලත් නැහැ. අපිට දැනගන්න ලැබුණා ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ රටවල් ගණනාවක් කියලා තියෙනවා කොච්චර ප්‍රශ්න තිබුණත් රට අභ්‍යන්තරය තුළ දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොවන්නේ නම් ආධාර උපකාර කිරීම අමාරු තත්ත්වයක් කියලා ඒක පැහැදිලිවම කියලා තියෙනවා. ඒක රටින් හංගන්නත් හොඳ නැහැ. ඒ නිසා මම අහන්න කැමති සභානායකතුමාගෙන්, ඇත්තටම මේ දේශපාලන ප්‍රතිසංස්කරණ තුළ ඒ අය බලාපොරොත්තු වෙන්නේ රටේ ජනතාවට අලුත් අවස්ථාවක්, අලුත් වරමක්, අලුතෙන් නිර්මාණය වෙලා තිබෙන මේ ජනමතයට වටිනාකමක්. ඔබතුමාලා සූදානම්ද එක පැත්තකින් මේ රේටින්ග්ස් ඕර්ගනයිසේෂන්ස් වල රේටින්ග්ස් ඉහළ යන්නේ? ඇත්තටම ඔබතුමාලගේ මැක්‍රෝ ඉකොනොමික් ප්ලෑන් එක, ඔබතුමාලගේ මැක්‍රෝ ඉකොනොමික් ප්ලෑන් එක සාර්ව ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක වෙලා හොඳ සුදුසු ප්‍රතිඵල ලබනවා නම් මේව පහළට යන්නේ නැහැ, මේව ඉහළට යන්නේ. ඉතින් මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, මේ අවස්ථාවේ මම දැක්කා PUCSL එකේ ප්‍රධානියා කියලා තියෙනවා විදුලි බිල වැඩි කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක බොහොම හොඳ දෙයක්. නමුත් කැබිනට් එකකින් ඔබතුමාලා තමයි ඒකට විරුද්ධ වෙන්නට ඕන. ඔබතුමාම පිළිගත්ත පාසල් යන දූදරුවන්ට බරපතල ප්‍රශ්නයක් කියලා. ඒ නිසා අද රට වැටිලා තියෙන්නේ. අද රටේ ජනතාව බොහොම අමාරුවෙන් ඉන්නේ. ඒ නිසා මම බොහොම කාරුණික ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේ, කරුණා කරලා මේ බරපතල ප්‍රශ්නයට පැහැදිලි විසඳුමක් ලබා දෙන්න ඔබතුමාලා කටයුතු කරන්න. අපේ පැත්තෙන් කරන්න පුළුවන් ආධාර උපකාර හැම අතකින්ම කරන, ඔබතුමා හොඳින්ම දන්නවා අධ්‍යාපන ඇමතිතුමා හැටියට අපි අධ්‍යාපන පද්ධතියට, පාසල් පද්ධතියට අපි උපරිම අපි ඉෂ්ට කරනවා. ඔබතුමා කියන යෝජනාවත් අපි ක්‍රියාත්මක කරනවා. මේකට පක්ෂ විපක්ෂ ભેදයක් නැහැ. හැබැයි රට තියෙන්නේ අමාරු තත්ත්වයක. මේ ඇත්තම කතා කරනවා නම් සුසිල් මැතිතුමා, මේකට හොඳම විසඳුම තමයි මැතිවරණය. මැතිවරණයක් තියලා අලුත් ජනවර්මක් අරගෙන ඉදිරියට යන්නේ. මේකට තමුන්නාන්සලාගේ සහයෝගය ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරමින් මේ ගැටළු වලට, ප්‍රශ්න වලට ඔබතුමාලාගේ පූර්ණ අවධානය අපිට නම් පේන්නේ තවමත් යොමු වෙලා නැහැ. යොමු කරන්නයි කියලා ඉල්ලීමක් කරනවා. ස්තුතියි.
එතුමනි, ගරු විපක්ෂ නායක උතුමා විසින් අවධානය යොමු කරලද, විශේෂයෙන්ම ලෝක ආබාධිත දිනය හැටියට සලකන අද දිනේදී එතුමා අවධානයට යොමු කළා, විශේෂයෙන් ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් ගත යුතු යම් යම් නීතිමය රීතිමය ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන්. අපි අධ්‍යාපන අමාත්‍යංශය පැත්තෙන් ගන්නව නම් සාමාන්‍යයෙන් වර්ෂයකට ඉපදෙන දරුවන් 3,50,000 8,000 10,000 අතර ප්‍රමාණයක් සිටිනවා උපතින්ම යම් යම් ආබාධවලට ලක්වන වර්ග 5ක දරුවෝ ඉන්නවා. ඒ සම්බන්ධයෙන් බඳුනු උරන්දු මැතිතුමාගේ කාලයේදී විදේශ ආධාර ඇතිව විනුවල්කොළ වෙනම මධ්‍යස්ථානයක් පවා පිහිටලා තියෙනවා. ඒ වගේම රට පුරා දැනට මධ්‍යස්ථාන 26ක් තියෙනවා. නමුත් මේක වැඩි කරන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි, මම යම් උත්සාහයක් දරාගෙන යනවා මේ දවස්වල ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධාර ඇතිව කොළඹට ආසන්න තැනක පර්යේෂණ ස්ථානයක් පිහිටවන්න. මොකද බොහෝ වෙලාවට මේ දරුවන්ගේ උනතාවයන් පිළිබඳව වැඩිය දැනුමක් නැති දෙමව්පියෝ දැනගන්නේ පසු කාලීනව. දැන් උදාහරණයක් වශයෙන් ඔස්ට්‍රේලියාව වගේ රටක් ගත්තොත් කොක්ලියර් ඉම්ප්ලාන්ට් පටන් ගත්ත දවස්වල අද වෙනකොට කිසිම දරුවෙක් නැහැ මේ බිහිරි සහ ගොළු. මොකද බිහිරිත් එක්කයි ගොළු වෙන්නේ. මොකද කොක්ලි ඉම්ප්ලාන්ට් එක මාස 3 යනකොට හඳුනාගෙන ඒ අය ඒකට ප්‍රතිකර්ම ගන්න. ඉතින් ඒක අපේ රටේ ඉතාම මිල අධික සත්කමක්. අඩුම ගන්න 125ක් යනවා එක කනකට, නේද?
ගල්ල දුන්නා 134 කෘතිම කොක්ලියම් ප්ලාන්ට්
එක. මම මම කිව්වේ ඔව් නෑ මම කිව්වේ ඒකට වැවෙන මුදල මං කිව්වේ ඒ ආදි වශයෙන් ඒ ඒ ඒ ඒක අංශයක්. නමුත් ඔටිස් මේ ආදි වශයෙන් විවිධ වර්ගවල සොයාගත්ත ආබාධ දිනන විශේෂයෙන් පාසල් දරුවන් අතර. ඉතින් මේ මේ පිළිබඳව වේලපහින් දැනගෙන මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මධ්‍යස්ථානයක් පිහිටුවීමේ ව්‍යාපෘතියක් මේ වෙනකොට අපි යෝජනා කරලා තිනවා. ඒකට මම හිතනවා මං කලින් අවස්ථාවේදී අධ්‍යාපන ඇමති හැට ඉන්නකොට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගය දෙන්න අවශ්‍ය පරිසරය සකස් කරනකොට තමයි මට එතනින් යන්න ඕනේ. ඊට පස්සේ මොනවත් වෙලා නැහැ. ඉතින් ඒක නිසා එක එක පැත්තක්. දැන් ඊළඟට මම හිතන්නේ සමාජ සොයිබල ගැන්වීමේ අංශයට මම යොමු කරන්නම් වැඩිහිටියන් පිළිබඳව තියෙන තත්ත්වය සහ විශේෂයෙන් ඉදිකිරීම් කටයුතුවලදී රෑම්ප් එක දාලා එයාට යන්න පුළුවන් විදිහට හදන්න, ඒ විදිහේ යම් යම් ප්‍රමුඛතාවයන් දෙන්න මේ ආදී වශයෙන් කරුණු ගණනාවක් තියෙනවා. ඒක අපි අවධානය ඒ අංශයට යොමු කරන්න. ඊළඟ කාරණේ තමයි ඔබතුමා යොමු කළේ මේ සාර්ව ආර්ථික ප්‍රශ්නවලට විසඳුම්. ඒ ආර්ථිකයේ මේකේ කොටස් දෙකක් තියෙනවා. සාර්ව ආර්ථික කරුණු වලින් එකක් තමයි උද්ධමනය සහ ඒක පාලනය කිරීම. ඊළඟට GDP gross domestic production වැඩි කරගන්නේ කොහොමද? ඊළඟට පොලිය අනුපාතය අඩු කරන්නේ කොහොමද? අනු අඩු වැඩිවීම සිදුවන්නේ විශේෂයෙන්ම මුදල් සැපයීම පාලනය කිරීම සඳහා. ඒක නිසා පසුගිය කාලය තුන මහ බැංකුව යම් යම් තීන්දු ගත්තා. මේ වෙනකොට 126 27 30 දක්වා පොලිය අනුපාතය වැඩි වෙලා තිනු. හැබැයි මේ පිළිබඳව විමසුම් කිරීමේදී දැනගන්න ලැබුණේ මේක తాවකාලිකයි. ඊළඟට ලබන මාර්තු වෙනකොට ක්‍රමානුකූලව මේක පහළට ගෙනෙන්න සඳහා අවශ්‍ය පියවර ගන්නවා කියන එක. මුදල් සංසරණයේ වැඩිවීමක් වුණොත් ඒක ඒකට ඔරොත්තු දෙන්න බැරි නම් ලික්විඩිටි එකේ ප්‍රශ්නයක් ආවොත් දේශීය වශයෙන් බැංකුවල ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඒක සාර්වාර්ථික ප්‍රශ්නයක්. බැංකු පොලිය අනුපාතයේ ගමන කළමනාකරණය කිරීම GDP එක මේ සියල්ල සාර්වාර්ථික ප්‍රශ්න. ඒ නිසා සාර්වාර්ථික සම්බන්ධයෙන් විශේෂයෙන්ම ෆිස්කල් පොලිසි පිළිබඳව තීන්දුව ගන්නේ මහ බැංකුව. ඒක මහ බැංකුවට පනතින්නේ ඒ සඳහා අවශ්‍ය බලය දීලා තියෙනවා. එතකොට ඒ ආකාරයෙන් තමයි දැන් මේ දවස්වල අපි දැක්කා මහ බැංකුව අධිපතිතුමා ඔබතුමත් මම හිතන්නේ කීප වතාවක් මේක යොමු කළා. එතුමාගේ අදහස් මත ප්‍රකාශ කරමින් සිටියා. ඉතින් ඒක නිසා අපි දන්නවා ඒ ෆිච් මූඩි රේටින්ග්ස් ආයතන ඒගොල්ලෝ ඒ විද්‍යානුකූලව රටවල් ශ්‍රේණිගත කිරීම කරනවා. ඇත්ත වශයෙන්ම මේ ශ්‍රේණිගත කිරීමත් එක්ක තමයි අද අපිට ප්‍රශ්න වෙලා තින්නේ ණයක් ගන්න බෑ. රට බංගුලුත් කියලා ප්‍රකාශයටපත් කළාම පස්සේ ත්‍රිවිච්ඡ නාටිකක් නැවතුණා. මේක තමයි උනේ. ඉතින් මෙතනින් ගොඩ එන්න නම් අපේ සංචිත යම් ප්‍රමාණයකට ගොඩ නංවාගෙන ඒ පිළිබඳව විශ්වාසයක් ඇති වුණොත් තමයි අපිට පුළුවන් වෙන්නේ මේක ක්‍රමානුකූලව ඉහළට ගේන්න කවුරු පාලන බලයේ හිටියත්.
විවාදයකට යනවා නෙමෙයි මම විශේෂයෙන්ම අර ජාත්‍යන්තර ආබාධිත දිනේ ඔබතුමාගෙන් ඉල්ලීම කරන්නේ දැනට තියෙන නීති රීති අනපනත් සියල්ලක්ම යාවත්කාලීන කරන්න ඕන නවීකරණය කරන්න
මේවා
මේ
ගොඩක් පරණ
තමයි යල් පැන ගිය අනපනත් මෙන්න මේ නීතිමය ප්‍රතිසංස්කරණය තුළ ආබාධිත ප්‍රජාවගේ අයිති ඒ වගේම සහභාගීත්වය ඒ වගේම ඒ ඇයට ලබා දෙන උත්තේජක ඒ වගේම ඒ ඇයට ලබා දෙන සුබ සාධනය
දීමන
මේක ඉතින් මල්ටිෆැසටඩ් ප්‍රශ්නයක් 117ක ප්‍රශ්නයක් ප්‍රධාන වශයෙන් මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මූලිකවම මේ අනපනත් ඇත්ත වශයෙන්ම අලුත් ඩිසේබල්ඩ් ඇක්ට් එකක් එන්නට ඕන ඒක ක්‍රියාත්මක කරන්න ඔබතුමාලා උනන්දුවෙන් කටයුතු කරන්නයි කියලා ඉල්ලීමක් කරනවා ඒ වගේම මම කියන්න ඕනේ අපේ අජිත් මහනක්තරුම අපේ විපක්ෂයේ අපේ මන්ත්‍රීතුමාව ඇත්ත වශයෙන්ම සභාපති කරලා පත් කරලා තියෙනවා මේ විජේදාස රාජපක්ෂ මැතිතුමත් ඒ කමිටුවේ වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්න ඒක හොඳ දෙයක් හොඳ දෙයට හොඳයි කියනවා නමුත් මේක ඉක්මන් කරවන්නට ඕන ඒ වගේම මම ඔබතුමාට පිටපතක් කියවන්නම් මේක තමයි මේ අපි අත්සන් කරපු සමාජ ගිවිසුම 2019 ජනාධිපතිවරණේ මේකේ තියෙන ප්‍රතිපාදන ටික
අපි ඔක්කොම සමාජ ගිවිසුමකට යන්න ඕනේ
මේ මේකේ තිබෙන ප්‍රතිපාදන ටික ක්‍රියාත්මක කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා ඒ වගේම දෙවෙනි කාරණාව ඔබතුමාට පොඩි අඩුපාඩුවක් වුණා ෆිස්කල් පොලිසි එක ක්‍රියාත්මක කිරීම මහ බැංකුව නෙවෙයි මන්ත්‍රී පොලිසි ඔබතුමාට පොඩි අඩුපාඩුවක් වුණා කමක් නැහැ ප්‍රශ්නයක් නැහැ මම ඔබතුමාට මෙන්න මේ කාරණාව පොඩ්ඩක් කියනවා මේක කැබිනට් එකේ කතා කරන්න දැන් මේ රටේ ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන්නේ මේ ප්‍රශ්نين ගොඩේම සඳහා මෙහෙම තියෙන ආර්ථිකයේ මෙහෙම හකුලවනවා හරි economic contractions ආර්ථික සංකෝචනය දැන් මේව හැකිලිවීම කරනකොට ගරු ඇමතිතුමා මිනිසුන්ගේ ජීවිතත් හැකිලෙනවා එතන මේ 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 හකුලවන ප්‍රතිපත්තියම නෙමෙයි මුතුමලට අවශ්‍යයි රටට අවශ්‍යයි growth strategy එකක්. export led growth අපනයන කේන්ද්‍රීය ආර්ථික වර්ධන ප්‍රතිපත්තියක්. එතකොට මේ මිනිස්සු මුහුණ දෙන පීඩණය යම් තාක් දුරකට සංසිඳ වෙනවා. ඉතින් මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්නේ මේක හැකිලිවීම මේ interest rates අහස උසට නැග්ගලා කොහොමද small businesses dependence line of 4.5 million යැපෙන්න. එතකොට සංචාරක කර්මාන්තය, එතකොට ඉදිකිරීමේ කර්මාන්තය, එතකොට export industries. එතකොට මම ඔබතුමාගෙන් අහන්න කැමති දැන් මේ අයවැය විවාදනේ යන්නේ. ඇයි ඔබතුමන්ලා සූදානම් නැත්තේ මේ export industries වලට අනිත් හැමෝටම දාලා තියෙන වගේ ඒ tax එක වෙනස් කරලා? ඇයි ඒ tax එක අඩු කරන්නේ නැත්තේ? අපි අපිට සවන් දීලා පොඩකින්. ඉතින් මම ඔබතුමාට කියන්න කැමති, ආර්ථික සංකෝචනයේම විතර රජයේ ප්‍රතිපත්තිය වෙන්න බෑ. ඒක වැරදි. growth strategy එකක් අවශ්‍යයි. export led growth strategy එකක් අවශ්‍යයි. ජනාධිපතිතුමත් ඒ අයවැය කතාවේ බොහොම පැහැදිලිව පොඩ බලන්න point 1 and point 3 එක export led economy. IT exports led economy. ඉතින් එහෙම කිය අර බදු ප්‍රතිශතයේම ගහන එක වැරදි. ඒ නිසා growth strategy එකකුත් ක්‍රියාත්මක කරන්නට ඔබතුමාලා කටයුතු කරන්න කියලා බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා.
ක්‍රියල් මහත්මයා දැන් හැමදාම ඔබතුමාලා කාලේ හරි
කතාදහක තුබනේ ඔබතුමාට මතක ඇති අරගලය ආරම්භ වෙච්ච අවස්ථාවේදී අපි දානාපති කාර්යාල හම්බුණා. ඒ අය අපිට කිව්වේ economic reforms political reforms අවශ්‍යයි කියලා. දැන් ආර්ථික ප්‍රසංස් කරන ගැන අපි කිසිම දෙයක් දන්නේ නැහැ මේ පාර්ලිමේන්තුව. මොකද ගරු වගබැත් ජනාධිපතිතුමා එදා කිව්වා ජාත්‍යන්තර මුල් අරමුදලේ කිව්සුම අස්සම් කෙරුවා. නමුත් IMF එක කිව්ව කියලා පාර්ලිමේන්තු එකට ගේන්න එපා කියලා. ඉතින් අපි ආර්ථික ප්‍රසංස් කරන මොනවද කියලා අපි දන්නේ නැහැ. ඒකට දේශපාලන ප්‍රසංස් කරන අර්ගලයේ කාලේ පොදු මතයක් තිබුණේ ටික කාලයකට ආණ්ඩුවක් හදලා මාස 6කට මාස 6කින් මැතිවරණයක් තියන්න 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළා. දැන් ඒක වෙලත් නැහැ. දේශපාලන ප්‍රසංස් කරන වෙලා නැහැ. දැන් ඊයේ අලි සබ්‍රි මැතිතුමා සමන්ත පවර් හම්බුණා. මාස 6කට කලින් කියපු එක තමයි කියලා තියෙන්නේ සමන්ත පවර්. There has to be political and economic reforms. ආර්ථික හා දේශපාලන ප්‍රසංස් කරන තියෙන්න ඕන. මේක මාස 6කට කලින් තානාපති අංශ දරුන් දුන්නා. දැන් මාස 6කට පස්සේ අලි සබ්‍රි මැතිතුමා සමන්ත පවර් හම්බුණාම ඒ පරිවිඩයමයි කියන්නේ. මොකද පැටලා ගියා අය ආයෙත් ඇවිල්ලා ආණ්ඩුව ඇදුවා. බෑ කියලා යන්න ගියා අයනේ. බෑ කියලා යන්න ගියා අය ආණ්ඩුවක් ඇදුවා. ඉතින් මේව යන්න බෑ.
හරි, බොහොම ස්තුතියි.
ගරු කතානායකතුමනි, මම හිතන්නේ ගරු විපක්ෂ නායකතුමා සඳහන් කරපු කරුණු ටික 8 වෙනිදා දවසේ දවස පුරා විවාදයේ තිනවා. මුදල් අමාත්‍යංශය අපනයන සංවර්ධන මණ්ඩලය මේ ඇතුළු මිනිස්සුළු ආයතනයන් පිළිබඳව එදාට තවදුරටත් ඒක සාකච්ඡා කරන්න පුළුවන්. ඊළඟට පොලිටිකල් රිෆෝම්ස් පැත්තෙන් තමයි අපි ජාතික සභාව පිහිටුවීම, ඊළඟට ආංශික අධීක්ෂණ කාර්ය සභාව පිහිටුවීම, ඊළඟට තව කමිටු තුනක් පිහිටුවීම මේ සීළු කටයුතු දැන් ගිහිල්ලා තියෙනවා. ඒ වගේම කවුන්ටර් ටෙරරිසම් ඇක්ට් එක දැන් ඉට්ස් ඉන් ද පයිප්ලයින්. ඉට් විල් බී ටේකන් අප් විතින් next couple of weeks once we start for the year 2023 and then the we pass there are 8 amendments with your support we passed those bills 9 amendments in relation to the crimes criminal procedure act and the act number in 1983 act relating to drugs prevention we go through all these acts so then as I said of course the counterterrorism act also in the pipeline so we can pass it within next couple of months so those are the political reforms that they are talking about we are in it
please
let me tell you honorable leader of the house I don't think the reforms that you just mentioned go far enough as far as we are concerned and also the international community is concerned I think the biggest request is to allow the opportunity for the people of this country for a mandate allow the people to express their will give them the freedom to provide them with the opportunity of either establishing a new government or maintaining the same government one of the two So that mandate has to be given an opportunity. Then the other matter which I want to tell you, Honourable Leader of the House, Mama, ඔබතුමාට කියන්න කැමතියි මෙතුමා සඳහන් කරපු කාරණාව කොහොමද අයවැය විවාදයක් මේක මගේ පළවෙනි දෙවෙනි රීඩින් එකේ කතාවේ මම කිව්වා අයවැය විවාදයක් කොහොමද කරන්නේ ස්ටාෆ් ලෙවල් අග්‍රීමන්ට් එකේ ප්‍රොවිෂන්ස් ටික ඒකේ තොරතුරු දත්ත ටික නොදැන මේ අපි අඳුරේ යටපත ගෑමක් කරන්නේ ඒ නිසා ගරු සභානායකතුමා විශේෂයෙන්ම මේ අවස්ථාවේ විශේෂයෙන්ම සභානායකතුමා සභානායකතුමා විශේෂයෙන්ම මේ අවස්ථාවේ ඔබතුමාට අවධාරණය කරන්න කැමති පැහැදිලිවම එකක් මතක තියාගන්න අද ජාත්‍යන්තර ප්‍රජාව ඉකොනොමික් ක්‍රයිමිස් ගැන කතා කරනවා ආර්ථික අපරාධ ගැන කතා කරනවා ආර්ථික ඝාතකයෝ ගැන කතා කරනවා ඔබතුමා බලන්න ජාත්‍යන්තර ප්‍රජාවේ හැම තැනකම අර හැමිල්ටන් කේස් එක ඇතුළුව හැම කේස් එකකම මොනවද කරන්නේ ඒගොල්ලෝ කියනවා කොහොමද එක පවුලක් රට විනාශ
ලක්ෂණායකතුමා විනාඩි 40ක් යනවා දැන් මේ වැඩේ
විනාශ කරපු හැටි නෑ මම කතා කරනකොට එහෙම නතර කරන්න එපා එක පවුලක් රට විනාශ කරපු හැටි කතා වෙනවා ඉතින් මේවා පිළිබඳව ඔබතුමාලා වැඩපිළිවෙලක් යොදන්න මේ හුරු ටික අල්ලන්න වැඩපිළිවෙලක් යොදන්න හොරා කාපු සල්ලි ටික ආපහු රටට රීපැට්‍රියේට් කරන්න වැඩපිළිවෙලක් යොදන්න ඒකයි අපි කියන්නේ
පළමුවන උපලේඛනයේ නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයේ ශීර්ෂංක 123 291 309 සහ 311 දක්වා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ශීර්ෂංක 193 221 සහ 328 දක්වා සලකා බැලීම තලතාතු කෝරළ මැතිණිය කපා හැරීම
කොච්චර වෙලා තියෙනවද දන්නේ
ගරු 27ක් තියෙනවා
ගරු කතානායකතුමනි 30ක් කරන්න ගරු කතානායකතුමනි 20යි 23 විසර්ජන 50 කෙටුම්පතෙහි කාරක සභා අවස්ථාවේ අද දින විවාදයට ගැනෙන අමාත්‍යංශ හා ඒවා යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තු හා ආයතන වලින් අදාළ අංක 123 291 309 සිට 311 193 221 හා සහ 328 දරන වැරශීෂයන්ගෙන් සම්ප්‍රදානුකූලව එක් එක් වැඩසටහන්හි සියලුම පුනරාවර්තන වියදම් හා මූලධනයේ වියදම් රුපියල් 10කින් කපා හැරිය යුතුයි මම යෝජනා කරමි. ගරු කතානායකතුමනි අයවැය කතාවේ ගරු මුදල් අමාත්‍යතුමා ගරු ජනාධිපතිතුමා නව කම්කරු ප්‍රතිපත්තියක් ගැන සඳහන් කරලා තියෙනවා. මෙරට කම්කරු නීති යල් පැන ගියහා එකිනෙකා අතර සම්බන්ධතාවක් නොමැති ඒවා වන බැවින් ආර්ථිකයට හා සේව්‍ය සේවක දෙපාර්ශයටම ප්‍රතිලාභ සැලසෙන පරිදි නව යාවත්කාලීන කළ සහ තනි කම්කරු නීතියක් බලාත්මක කිරීමට යෝජනා කරන බව එතුමා සඳහන් කරනවා. අපි දන්නවා ඉතිහාසයේ ඉඳලා ගොඩාක් පරණ නීති රීති දැන් යාවත්කාලීන වෙන්න ඕනේ කාලය ඇවිල්ලා තියෙනවා. හැබැයි කම්කරුවන් හැටියට මේ රටේ වැඩිම අපනයන මේ රටට විදේශ විනිමය ගේන කර්මාන්තවල විශාල ප්‍රමාණයක් කම්කරුවන් හැටියට ඇඟලුම්ද නිදහස් වෙළඳ කලාපවලද වතු කම්කරුවන්ද මේ හැම කෙනෙක්ම මහා දායකත්වයක් දක්වන වෙලාවකදී ඒ වගේ තමන්ට හිතෙන විදියට ඒකපාර්ශිකව මේ නීති ආවත්කාලීන කරන්නට හොඳ නැහැ. ජාතික කම්කරු උපදේශක සභාව National Labour Advisory Council එකක් කම්කරු ඇමතුමාගේ සභාපතිත්වයෙන් පවතිනවා. මේක ඇත්තටම Convention 144 සම්මුතියට අනුව අපි ජාත්‍යන්තර කම්කරු සංවිධානයත් එක්ක එකගතාවයක් ඇති කරගෙන ඒ හරහා ඇතිවෙච්ච සම්මුතීන් වලදී අපි නොයෙකුත් බැඳීම් වලට යටත් වෙලා තියෙනවා. එතකොට මේ කම්කරු ඇමතිවරයාගේ සභාපතිත්වයෙන් පිහිටවන ලද මේ ඇඩ්වයිසරි කවුන්සිල් එකට employers federation එක ඒ කියන්නේ හාම් පුතන්දාගේද සියලුම අංශ නියෝජනය කරන වෘත්තීය සමිතිද කම්කරු දෙපාර්තමේන්තුවේද නියෝජිතයි නැතුරුත් ඇතුළත් වෙනවා. එතකොට මේකට වෘත්තීය සමිති 14ක් පුද්ගලික බැංකු වෙන්න පුළුවන් නිදහස් වෙළඳ කලාපයයි වෙන්න පුළුවන් වතුකම්කරු සංවිධාන CWC LJWU වගේ ඒවා වෙන්න පුළුවන් මේවා හැම එකක්ින්ම නියෝජිතයෝ ඇතුළත් වෙනවා. සාමාන්‍ය සමාජිකයන් 20,000කට වැඩිය ඉන්න වෘත්තීය සමිති තමයි මේ මේකේ සමාජිකත්වය ලබන්නේ. දැන් මේක පස් ඒ රීතිවලම තියෙන්නේ මාසයකට සැරයක් රැස් වෙන්න ඕනේ කියලා. පහුගිය ජූනි මාසේ ඉඳලම මේ වෙනකන් මේක රැස්වීමක් පවත්වලා නැහැ. හැබැයි මේ ගේන අයවැය යෝජනාවල මෙහෙම සඳහන් කරලා 8 වෙනිදා මේක සම්මත වුණොත් ඒ අයගේ අයිතිවාසිකම් වලට විශාල බරපතල හානියක් සිද්ධ වෙනවා. මේ ඇඩ්වයිසරි කවුන්සිල් එක මේ ජාතික උපදේශක සභාව කැඳවලා ඒ අයගේත් අදහස් විමසලා මේ තනි නීතිමාලාවක් කම්කරුවන් වෙනුවෙන් හදනවා නම් හොඳයි කියන එක තමයි අපි මේ වෙලාවේ යෝජනා කරන්නේ. සහ මේ සඳහා අඩුගානේ 8 වෙනිදාට ඉස්සෙල්ලා මේ NLAC එකේ ජාතික කම්කරු ඇඩ්වයිසරි බෝඩ් එකේ රැස්වීමක් තියන්න පුළුවන්ද කරනවද කියන එක මේ අවස්ථාවේ ඉතින් අපි කනගාටු වෙනවා. කම්කරු ඇමතුමත් නැහැ, රාජ්‍ය ඇමතුමත් නැහැ. අඩුගානේ අපේ සභානායකතුමා හරි දැනුවත් කරලා මේ රැස්වීමක් තියෙනවා නම් තියලා මේ සම්බන්ධයෙන් 8 වෙනිදා තීන්දුවක් ගන්නවා නම් හොඳයි කියන එක තමයි අපිට මේ වෙලාවේ මතක් කරන්නට තියෙන්නේ. මොකද මේ කම්කරුවන්ගේ දායකත්වය තමයි රටේ සියලුම දේ. හැම දෙයක්ම තීරණය වෙන්නේ. අපි කොච්චර මොන දේ කතා කරත් ඒගොල්ලෝ වැඩ කරේ නැත්තම් මේ ඔය හොයන ඩොලර් හොයවිලි ඒවා මේවා ඔක්කොම බොරු කතාවක් වෙනවා ගරු කතානායකතුමනි. අපිට අමතක නැහැනේ 2011 අප්‍රේල් මාසේ අර මේ හැම එක්කෙනාම මොකද්ද ආර්ථික ඝාතකයා කියන PB ජයසුන්දර මහත්තයා එදා 125ක් විතර රැකියා කරපු කම්කරුවන්ගේ අර්ථසාධක අරමුදල් හරහා ගණ්ඩ ගිය තීරණයක් නිසා කලාපේ රොෂේන් චානක වැදිලා මැරුණා. ඒ වගේ දේවල් ඉදිරියේදී වෙන්නට හොඳත් නැහැ. පහුගිය කාලේ නොයෙකුත් හේතුන් නොයෙකුත් තීන්දු තීරණ ගත්ත අත්තනෝමතික තීන්දු තීරණ ගත්ත ඒකාධිපති වාදයකට ගමන් කරමින් හිටපු අර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ක්‍රියාකලාපය නිසා මේ රටේ අරගල ඇති වුණා. මේ අහිංසක මන්ත්‍රීවරුන්ගේ ගෙවල් දොරවල් ඔක්කොම පුච්චලා දැම්මා. ඒ අය සමහර වෙලාවට ඒ අයට හඬක් නගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ අය කියන එක ඇහුවේ නැහැ. කී දෙනෙක් ඉන්ධන හෝලින් වල ජීවිතක්ෂයටපත් වුණාද? මේ වගේ දේවල් සිද්ධ වුණා පෞගිය මැයි මාසේ 9 වෙනිදා ඉඳගෙන. ඒ ඉඳගෙන ඉවර වෙලා අවසානයේ ජීවිත හානි වුණා මිනිස් ජනතාවට ඇත්තටම කියන්න පුදුමාකාර විදියට පීඩාවකට පත්වෙච්ච යුගයක් වුණා. නැවතත් එවැනි යුගයක් කම්කරුව පාරට බැහැලා අපි නිදහස් වෙළඳ කලාපයේ රැකියාව කරන එක මෙහෙම නවත්තනවා. අපි තේවතුවල වැඩ කරන්නේ නැහැ. අපි අපනයන මේ මේ බැංගලුරු ශේෂයේ වැඩ කරන්නේ නැහැ කියලා එළියට බැස්සොත් මේ වගේ ඒකාධිපති තීන්දු තීරණ ගන්න ගිහිල්ලා යෝජනා කරලා සම්මත කරගන්න පුළුවන්. හැබැයි මේකේ අනවශ්‍ය අනිසි ප්‍රතිවිපාකවලට රජයට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මම නැවත වාරයක් යෝජනා කරන්නේ අද රට අමාරු තත්යක තියෙන්නේ බංකොලොත් භාවයකට පත් වෙලා තියෙන්නේ. අපි සියලු දෙනාම තවත් මාස ගණනක් යනකම් තවත් ඊට අවුරුදු ගණනක් යනකම් ඊටත් වැඩිය අමාරු තත්යකට පත් වෙන්නේ. හැබැයි මේ වෙලාවේදීවත් අඩුගානේ මම කම්කරු ඇමතුමාගෙන් ඉල්ලීමක් කරන්නේ කරුණාකරලා මේ ජාතික කම්කරු ප්‍රදේශක සභාව කැඳවලා එහි ඉන්න වෘත්තීය සමිති 14 අදහස් අරගෙන 8 වෙනිදාට ඉස්සෙල්ලා මේක කරන්න පුළුවන්. අද 3 වෙනිදා. ඉතින් මේක කරලා තීන්දුව තීරණයක් අරගෙන ඒ අයව දැනුවත් කරලා කරන්නේ කියන එක මං ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි ගරු කතානායක තුමනි දැන් මේ ඒකෙම සමහර වෙලාවට අනුමත පැය 60 අතිකාල සේවාව එහෙම පැය 100ක් කරන්න යනවා කියලා කාන්තාවන්ගේ රාත්‍රී සේවය ඇති කරන්න යනවා කියන එක ඒ වගේ දේවල් ගැනත් කියවෙනවා මම හරියට මේකේ තියෙන ඒවා මොනවද කියලා අපි හරියටම දන්නේ නැහැ ඒ වගේම තමයි ගරු කතානායකතුමනි දැන් අවුරුදු 25ක 30ක 35ක විතර කාලයක් ඉඳලා අනිවාර්යයෙන්ම මීට අවුරුදු 10කට ඉස්සෙල්ලා නම් බිලියන 88ක මුදලක් ඔය EPF එකේ තිබුණා. ඒක තියෙනවා. ඒ කියන්නේ සමහර අයක ක්ලේම් කරන්නේ සේවා ස්ථාන වෙනස් වෙනකොට ඒක දිගට කන්ටිනියු කරන්නේ. සමහර අයගේ ඇත්තටම කියන්න නොදැනුවත්කම නිසා හදිසි නොයෙකුත් හේතුන් නිසා ඒක ක්ලේම් කරපු නැති මුදල් අවුරුදු ගණනාවක් 30ක් 35ක් කාලෙත් සිට එකතු වෙච්ච මුදල් තියෙනවා. දැන් ඒකේ නිවාස ණය එහෙම ලබා ගන්න ඒ EPF අයිති අයට අර මුදලට දායකත්වය ලබන අයට අවස්ථාවක් තියෙනවා. ඉතින් මම ඉල්ලීමක් කරනවා මම යෝජනා කරනවා මේ වෙලාවේදී අද තියෙන රටේ තියෙන තත්ත්වය දිහා හොඳට බලලා මීට වැඩිය සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලකුත් දැන් ගයක් හදන එකන්න සීනියක් විතරයිනේ මේ සිමෙන්ති කොටයක් අරගෙන හැබැයි මීට වැඩිය සමාජ ආරක්ෂණ විශේෂයෙන්ම ඒ අයගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් මොකක් හරි හෝට මේ ඉස්පිරිතාල ගාස්තු වලට බෙහෙත් ටික ගන්න යම් කිසි මුදලක් මේ ඒ තියෙන අරමුදල් වලින් හරි ලබා දීලා ඒක අය කරගන්න ක්‍රමවේදයක් හදලා ඒ විදියට මේකට දායකත්වය ලබන අයට සමහර වෙලාවට ඇත්තටම මේ ගොඩක් අය මේ පිළිබඳව මේ කම්කරුව දැනුවත් වෙලා නැහැ දැන් නම් ටිකක් දැනුවත් මේ අයට මේ ගොඩයි ජීවිත කාලය තුල දැන් තියෙන ආර්ථික ප්‍රශ්නයත් එක්ක මේ වගේ එකක් කරන්න පුළුවන් නම් හොඳයි කියලා මම විශේෂයෙන්ම සෞඛ්‍ය අංශයෙන් රෝහල් ගත වෙනකොට බෙහෙත් ටික ගන්නකොට ඉන්ෂුරන්ස් ස්කීම් එකක් හරි කමන්නේ ආරක්ෂණ සංස්ථාවත් එක්ක ඒ විදියට කරන්න පුළුවන් නම් බොහොම හොඳයි කියලා මං මේ වෙලාවේ යෝජනා කරනවා. ඒ වගේම අද රටේ පවතින ආර්ථික තත්ත්වය අරගෙන අපි දන්නවා මේ අයවැය මම දැක්ක ඊයේ පෙරේද අපේ කාන්තාවන් වාගයක් මෙතන උද්ඝෝෂණය කරනකොට එක සතයක් පඩි වැඩි කළා නැහැ කියලා අපි තේරුම් ගන්නවා. කාටවත් පඩි වැඩි කරන්න පුළුවන් වෙලාවක් නෙමෙයි. හැබැයි අද ඉතාම ඉහළ ජීවන ජීවත් වෙන්න බැරි පුදුම ජීවන අරගලයක ඉන්න මේ හැම කෙනෙකුටම ඒ අයගේ මේ ආර්ථික තත්ත්වය මේ රටේ ආර්ථික තත්ත්වය සලකලා බලලා ඒ අයගේ රැකියාවල සුරක්ෂිතභාවය වගේම ඒගොල්ලන්ගේ වැටුප් සමාලෝචනයක් කරන්න ඒ අයගේ වැටුප් ලබා දීමේදී පාර්ලිමේන්තුවට වග කියන ජාතික වැටුප් මණ්ඩලයක් නැෂනල් වේජස් බෝඩ් එකක් ඇති කරන්න. ඔය අපි දන්නවා හැමතැනම තියෙනවා හැබැයි එහෙම නෙමෙයි. මේක පාර්ලිමේන්තුවට වග කියන්න ඕනේ. මේ ඉන්න විවිධ ශේෂවල අයගේ ඒ අයගේ ජීවන මට්ටම ආර්ථිකය සම්බන්ධයෙන් තියෙන කරුණු මේ හැම රටේ ආර්ථිකය මේ කරුණු අරගෙන ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වග කියන බේසස් බෝඩ් එකක් ඇති කරන්නේ කියලා මම යෝජනා කරනවා. ඉතින් ඒ වගේම ඇත්තටම ඊළඟට මේ විදේශ රැකියා අමාත්‍යංශයේ විදේශ කම්කරු අමාත්‍යංශයත් යටතේ දැන් තියෙන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය. මං ඉතාම සංවේදී කරුණක් ගැන කියන්නට ඕනේ. මේ රටේ ආර්ථිකයේ අර්බුදය ඇතිවෙච්ච ගමන්ම කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව මම දන්නවා ඒක දැන් රිවර්ස් කළා කියලා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ තීරණය වෙනස් කරපු එක ගැන අපි ඇමැත්තුමාට ස්තුතිවන්ත වෙනවා. හැබැයි එතුමා කලබල වෙලා ගිහිල්ලා අර අවුරුදු 5ට අඩු දරුවෝ ඉන්න අම්මලා වෙනුවට අවුරුදු 2කට අඩු දරුවන්ටත් මේ රට යන්න අවස්ථාව සරසන විදියට මේ කැබිනට් අනුමැතිය ලබා ගත්තා. එතුමා දරුවන් සිව් දෙනෙක්ගේ පියෙක්. අපි දන්නවා අද මන්ද පෝෂණයෙන් දරුවෝ පෙළෙනවා කියලා මේ හැම තැනම හැම මේ තැනකම කතා වෙනවා. එහෙම තියෙද්දි දැන් අවුරුදු 2කට අඩු දරුවෝ මේ කිරිසප්පයන්ට අර අම්මගේ රස්නේ උණුසුම අවශ්‍යම වෙලාවක මෙහෙම යන්න දුන්නොත් මන්ද පෝෂණයට අමතරව මානසික ලෙඩු ඉන්න සමාජයක් තමයි කතානායකතුමනි අනාගතයේදී බිහි වෙන්නේ. ඉතින් මම ඇත්තටම මේ වෙලාවේදී එතුමා ඒක මොකක් හරි හේතුවක් හින්දා ආපස්සට ගත්තයි කියලා අපිට ආරංචියක් තියෙනවා. ගත්තනම් හොඳයි. කොහෙවත් ඒක ගැන සඳහනක් වෙලා තිබුණේ නැහැ. දරුවෝ කාගේ දරුවෝ රටේ අනාගතය කියන එක ගැන කවුරුත් හොඳින් අවබෝධ කරගෙන මේ පුංචි දරුවන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න හොඳ නැහැ. මොකද ඒ සම්බන්ධයෙන් මම ඇත්තටම මේ විෂය සම්බන්ධයෙන් ඉන්නකොට මම එච්චර සන්තෝෂෙන් නෙමෙයි මේක බාරගත්තේ. හැබැයි කාන්තාවකට ගොඩාක් දේවල් ඒ සම්බන්ධයෙන් කරන්න පුළුවන්. අපි දැක්ක මේ සඳහා ඇති වෙලා තියෙන සමාජමය ප්‍රශ්න මොනතරම් දුරකට සමාජය තුළ නොයෙකුත් විදිහ අද බලන්න අපරාධයක් කරොත් එහෙම නැත්නම් නොයෙකුත් දෙයක් සිද්ධ වුණොත් පසුබිම බැලුවොත් දරුවා පොඩි කාලේ දරුවාගේ තරුණ කාලේ මේ ඉඳලා තියෙන දෙමව්පියෝ රට. ඉතින් ඒ වගේ තත්ත්වයක් ඇති නොවෙන්න දරුවෝ කාගේ දරුවෝයි කියන එක ගැන කල්පනා කරලා මේ වගේ දේවල් නැවතත් මේ ඩොලර් නැතුව නැති විදියට ඉන්න එක ඊට වැඩිය හොඳයි. තියෙන ගෙදර තියෙන එකක් කාලා බීලා හරි ඒ විදියට කරන්නේ පයි කියන එක මම මේ වෙලාවේ ඇමතුමාට යෝජනා කරනවා. දැන් ඊළඟට ඕමාන් සිද්ධිය. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මේ දවස්වල ගොඩාක් ප්‍රවෘත්ති මවනවා. ඕමානයට වෙච්ච සිද්ධිය සම්බන්ධයෙන් මේ සිද්ධිය අලුත් සිද්ධියක් නෙමෙයි ගරු ඇමතුමනි. මේ සිද්ධිය සාමාන්‍යයෙන් දිගටම සිද්ධ වෙච්ච දෙයක්. ඉතින් මේක මෙහෙන් ඩුබායි එකට විසිට වීසා වලට යන්න පුළුවන් සංචාරක වීසා මත. එහෙ ගිහිල්ලා එතනින් ඕමාන් හරහා මේ සීමාවන් හරහා ඩුබායි ඉඳලා ඕමාන් එකට එනවා. හැබැයි අපි ඒකට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තිබුණා. ඒකට හේතුව තමයි මේ විදිය මෙතන තියෙන ඒ වෙලාවේදී හිටපු නිලධාරීන්ගේ සහයෝගයක් මේවට තිබුණ නැහැ. හැබැයි ඒ වෙලාවේදී එහෙම එන අය එම්ප්ලොයිමන්ට් වීසා එකක් නැතුව එනවනම් ආණ්ඩුවෙන් තානාපති කාර්යාලයට දැනුවත් කරලා ඕමාන ආණ්ඩුවෙන් තානාපතිතුමාගේ මැදිහත් වීමෙන් ඒ අයට විදේශ සේවා නියුක්ති කාර්යාංශේ දැනුවත් කරලා ඒ අයට යන්න තියෙන සුදුසුකම සලකලා බලලා තානාපතිතුමා ඒ ගැන මේ නිර්දේශ කරායන් පස්සේ එම්ප්ලොයිමන්ට් වීසා එකක් දෙන තත්ත්වයකට පත් වෙලා තිබුණා. හැබැයි ඒවා විශේෂයෙන්ම 2018-19 වෙනකොට යහපාලන ආණ්ඩුව කාලෙම මං හිතන්නේ ඒවා වෙනස් වෙලා තියෙනවා. ඉතින් යෝමානය කියන එක ඇමතුමා මේ ඉතාම වැදගත් රටක් අපිට. අපේ සිංහල අයට අයිති හෝටල් එහෙ තියෙනවා. අනිත් එක ගෘහ සේවිකාව හැටියට යන ප්‍රමාණය ඉතාම අඩුයි. එහෙ යන්නේ ගොඩක් ඇඟලුම් ශේෂයට අර සලාලා ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තයේ එදිලා ඉන්නේ. එතකොට ඕමානය ගොඩාක් අනිත් රටවල් වලට වැඩිය වෙනස්. ඒගොල්ලෝ මේ ශ්‍රී ලාංකිකයින්ට ඉතාම හොඳින් සලකනවා. ඒ වගේම හොඳ වටපිටාවක් ඕන කෙනෙකුට තියෙනවා. ඉතින් මේ විදිය දේවල් වෙන්න මම නම් හිතන්නේ පළවෙනියටම හේතු වෙච්ච එක තමයි මේ ඇරපු නිලධාරීන්ගේ පහත් මට්ටම. මං කනගාටුවෙන් උනා කියන්න ඕන ඔය ගිය අවුරුද්දේ සමහර වෙලාවට ඇරපු නිලධාරීන් ඇරියේ කිසිම දක්ෂතාවය හැකියාව සලකලා බලලා නෙමෙයි. මොකද සාමාන්‍යයෙන් ඉතින් ඔය පිටරට මේවවලට නිලධාරීන් අරනකොට ඒක ඇමතිතුමාටත් අරින්න පොඩි කෝට් එකක් තියෙන්න ඕනේ. නැත්තම් වැඩක් නැහැනේ. ඒතකොට 60-40 රේෂියෝ එකට තමයි මේක අරින්නේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් අරින්නේ ඒ අය විශේෂයෙන්ම ඉන්ටර්විව් එකක් තියලා ඒකේ ලකුණු මට්ටම. මම කියන්නේ කනිෂ්ඨ සේවකයෝ නෙමෙයි ඉහළ නිලධාරීන්. එතකොට පහුගිය අවුරුද්දේ මේ ඇරලා තියෙන අය ඇරලා තියෙන වෘත්තීය සමිතිවල අවශ්‍යතාවයට එතකොට වෘත්තීය සමිතියේ අවශ්‍යතාවයට අපි කාටත් අපි හැම නියෝජනය කරන පක්ෂවලට වෘත්තීය සමිතිය තියෙනවා. හැබැයි වෘත්තීය සමිතියට අවශ්‍ය සහයෝගය දෙන්න ඒගොල්ලොන්ට අවශ්‍ය වරප්‍රසාදය ලබා දෙන්න නුසුසුසු අඩු ලකුණු ගත්තා යරලා හරියන්නේ නැහැ. ලකුණු මට්ටමේ අනුව ඒ වෘත්තීය සමිතිවල හිටියත් කොයි වෘත්තීය සමිතිවල හිටියත් නියෝ ඒ අය වරිනකොට අරින්න ඕනේ. මේ මේ නිලධාරියා පෙර වැරදි කරපු නිලධාරියෙක්නේ. ඒ සම්බන්ධයෙන් මේ විනය පරීක්ෂණ තිබිලා තියෙනවානේ. එතකොට මේවා මීට වැඩිය හොයලා බලන්න තිබුණානේ මේ අංශයට. දැන් කතා කරලා වැඩක් නැහැ. දැන් මොනතරම් කළු පැල්ලමක් අපිට ආවද? අපේ රටේ කාන්තාව පිටරට යන්නේ මොනවටද කියන එක නිකන් ලෝක ප්‍රසිද්ධ වුණානේ මේ වැඩෙන්. මේවා මේ ඩොලර් කියල වෙල මේ හැම එකම නැති කරගන්න අපිට බැහැ. අනිත්තක මේ එක එක නිරධාරීන් නිසා ඒකට මේ අනිත් කිසි කෙනාම හැම කෙනෙක්ම වග කියන්න ඕන කියලා මම කියන්නේ. ඉතින් මේ අපේ මේ අම්මකම්කරු හිටපු ඇමතුමා ඉන්නවා මෙතුමා මේ විදේශ සේවා නියුක්තිකාරයන්සේ අරින නිලධාරි ප්‍රමාණය ගෙන්නවා. සාමාන්‍යයෙන් මගේ හිතේ 150ක් විතර අරිනවා. ඒකෙන් මේ 40ක්ද 60ක්ද කොහෙද ඉතුරු කරලා ඔක්කොම ටික ගෙන්නවා. ඇත්තටම කියන්න මේ විදේශ සේවයේ විදේශ අමාත්‍යාංශයේ හරි 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 නෑ මං කිව්වේ නෑ නේද? ඔව් ඔතන කියන්නේ නෑ නේ මොකෝ. අනේ අම්මේ. අපේ විදේශ අමාත්‍යාංශ නිලධාරීන්ට කතා නැගතුමා මේක කරන්න බෑ. මතුමා එකඟ වෙන්න ඕනේ. මොකද ඒගොල්ලෝ හුරුදු කරන්නේ එක දෙයකට. අනේ මම නෙමෙයි කියන්නේ. එතුමා කියන්නේ. නෑ නෑ ඔබතුමා ඉන්ටර්විව් කරාලු. ඇරිය නැහැලු. විශේෂයෙන්ම ඔබතුමා දැන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය අය ඒක ගැන ගිවිසුම අරින්න අත්සන් කරපු වෙලාවෙ ඉඳලා ඒකේ ගිවිසුම ඒ පිළිබඳව දත්ත මේ හැම එකක් පිළිබඳව අවබෝධයක් මේ අයට මේ අය ගැන රැකවරණය දෙන අය තමයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉන්නේ. ඉතින් ඒකෙන් අනිවාර්යයෙන්ම නිලධාරීන් ඒ තැන්වල ඉන්න ඕනේ. අපේ මම හිතන්නේ මිෂන්ස් 16ක් විතර තියෙනවා මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් යන අය. ඉතින් ඒකට අනිවාර්යෙන් අරින්න ඕනේ. ඉතින් එහෙම නැතුව විදේශ අමාත්‍යාංශෙන් අපි ඒක බලාපොරොත්තු වෙලා වැඩන්නේ. හැබැයි අරිනකොට මේකට සුදුසු පුද්ගලයෝ තෝරලා බෙරලා මතුමාගේ නාම යෝජනාවෙන් ඇරියත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අයගේ වෘත්තීය සමිති වලින් හරි එහෙම ඉල්ලීම් මත ඇරියත් කොහොම කරත් ඒ අය අරිනකොට මේ වැඩේට සුදුසුකම හරියට බලලා අරින්නට ඕනේ. අනිවාර්යෙන්ම අරින්න ඕනේ කියන එකත් අපි මතක් කරන්නට ඕනේ. ඉතින් ඒ වගේම තමයි අපි මට මතකයි මං හිතන්නේ මේ අපේ ඇමතුමා ඇමති කාලේ කම්කරු ඇමතුමා කාලේ කොහෙද කිව්වා මේ ජපානයට අරිනවා සමුදිලාබින් 10,000ක් කියලා. එහෙම අරින්න බෑ කතානායකතුමනි. මේ අපි මේ හැම රටක් එක්කම අපේ ගිවිසුම් තියෙනවා. කොරියාවත් එක්ක තියෙනවා, ජපානෙත් එක්ක තියෙනවා, ඊශ්‍රායලෙත් එක්ක තියෙනවා, එහෙම නැත්නම් මැද පෙරදිග රටවල් එක්ක තියෙනවා. එතකොට ඒ අයට විශේෂයෙන්ම කොරියාව ජපානය වගේ ඒවා මේ විභාග සමත් වෙන්න ඕනේ. ඒ විභාගය කියන්නේ ඒ රටේ ඉංග්‍රීසි කතා කරන්නේ ඒ රටවල් වල. ඒගොල්ලොන්ට භාෂා දැනුම ලබා දෙන එක තමයි මේ විභාගෙන් කෙරෙන්නේ. එතකොට විභාගෙන් සමත් වෙන අයට අපි මේ ගිවිසුම් අනුව කටයුතු කරමින් මොකද මම ඒ වෙලාවේ ජපානයට ඒ කටයුතු කරගන්න යනකොට ඒගොල්ලෝ බොහොම පැහැදිලිව කිව්වා මේ විභාගේ පාස් වුණේ නැත්නම් අපිට ගන්න අමාරුයි. ඉතින් ඒ වගේම ගරු කතානායකතුමනි මේ තානාපති කාර්යාලවලට අරින වරප්‍රසාද මේ ලබන අය නිලධාරීන් ඔය ඕමානේ හිටපු එක්කෙනා වුණත් හොඳට ඔළුවට ගන්න ඕනේ මේගොල්ලෝ වෙනුවෙන් වියදම් කරන හැම සතයක්ම මේ අහිංසක මේ විදේශගත ශ්‍රමිකයන්ගේ සල්ලි. ඒක නිසා ඒගොල්ලන්ට ඕනේ ඕනේ දේවල් කරන්න බෑ. ඉතින් ඒ හින්දා ඒගොල්ලෝ බැඳිලා ඉන්නවා හොඳ සේවාවක් ඒ අය වෙනුවෙන් ලබා දෙන්න කියන එකත් කියන්න ඕනේ. ඉතින් මට මේ වෙලාවෙත් නැවතත් මංගල සමරවීර ඇමතුමා මතක් කරවෙන්නේ පුද්ගලිකවම මාව ජපානයටත් කොරියාවටත් විදේශ ඇමති හැටියට ගෙනහිල්ලා කොරියාවේ තිබිච්ච ප්‍රමාණය වැඩි දියුණු කරගන්නටත් ඒ වගේම ජපානයේ අලුත් ගිවිසුම් ඇති කරගන්නට ගොඩාක් උදව් කරා. ඉතින් අපි හැමතිස්සෙම දැන් අපි කෝටාව වැඩි කරගත්ත කොරියාවට යනකොට අපි කල්පනා කරන්න ඕනේ අපේ අය විතරක් නෙමෙයි රටවල් 16කින් එනවා. ඒ 16ත් එකම විදිය තමයි වැඩ පිළිවෙලක් යන්නේ. ඉතින් ඒවා අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. ඉතින් විශේෂයෙන්ම මේ වෙලාවේ ඊශ්‍රායල් රට ගැනත් කතා කරන්න ඕනේ. 2015 යහපාලන ආණ්ඩුව එනකොට ඊශ්‍රායලයට ඇරපු කුෂිකර්මාන්ත සේවකයින් නවත්තලා තිබුණේ. නමුත් අපිට ඒක හදාගන්න පුළුවන් වුණා. ඒගොල්ලන්ගේ තිබිච්ච දේවල් අපි හරියට තේරුම් අරගෙන ඒ අවශ්‍යතාවය අනුව එක දරුවෙක් ඒ යවන තරුණෙක් මාසෙකට ගරු කතානායකතුමනි ලක්ෂ 2කට වැඩි ඒ වෙලාවේ හම්බ කරා. අද ඩොලර් එකේ වැඩි වීමත් එක්ක මං හිතනවා මාසෙකට ලක්ෂ 6ක් විතර කියලා. හැබැයි ඒක ඒ කාලෙම දෙදස් දහටේ දහනමේම ආපහු නැවතුනා. ඉතින් ඒවට හොයලා බලලා ඊශ්‍රායලයේ මේ මාස 6යි වැඩ කරන්න තියෙන්නේ මේ පළතුරු කුෂ්කර්මාන්ත කිව්වම් පළතුරු එළවලු වගාවන් වල සම්බන්ධ වෙලා එයාට ඉතාම හොඳ මුදලක් ඒක. ඉතින් අපි මේ වගේ වෙළඳ පොළවල් ශ්‍රමික වෙළඳ පොළවල් හොයාගන්න සහ විශේෂයෙන්ම මේ කාන්තාවන් අරිනවට වැඩිය පිරිමි. දැන් මේකේ ඊශ්‍රායලයේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් සාතු සේවිකාවෝ ගන්නවා. හැබැයි ඒගොල්ලෝ ගිවිසුම 90 කියලා තියෙන 180යි. කාන්තාවෝ 120ක් පිරිමි. දැන් ඕනෑට වැඩිය පිරිමි අරලා මං හිතන්නේ ඒකෙත් පොඩි ගැටලුවක් ඇති වෙලා තියෙනවා. ඒ වගේ මේකේ හරි නියාමනයක් කෙරෙන්න ඕනේ. මේකේ අපිට ඕනේ අය මගේ හිතවත් අය එහෙම කියලා අරින්න බෑ ඇමතුමාගේ හිතවත් අය කියලා. අපි ඒ ගිවිසුම් එක්ක එකතු වෙලා හරියාකාරව ඒ විදියට කරොත් අපිට ඒ වෙළඳපළ හිමි වෙයි. නැත්තම් දැන් අපිට කෘෂිකර්මාන්තයට කට්ටිය ඇරියා නම් විශාල මුදල් ප්‍රමාණයක් එන්න තිබුණා. නමුත් ඒ අයව හරියටම කරගන්න බැරි වෙච්ච නිසා දැන් ඒක නැවතිලා තියෙනවා. ඉතින් ඒ වගේම ගරු කතානායකතුමනි, මේ වෙලාවේදී තවත් මතක් කරන්නට ඕනේ දෙයක් තමයි අපි විදේශගත ශ්‍රමිකයෝ වගේම විදේශගතව ශ්‍රමිකයන්ගේ පවුල්වලටත් ලොකු ප්‍රශ්නයක් මෙහි තියෙනවා. මට මතකයි 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ජනාධිපති ප්‍රතිපත්තිය තුර ඉදිරිපත් කළ විදේශගත ශ්‍රමික පවුල්වල සුබසාධන වැඩසටහනක් අපි අවුරුද්දක් ඇතුළත ඒක ක්‍රියාත්මක කරා. ඒකට හේතුව තමයි මේ හැමතැනින්ම රට යන්නේ නැහැ. සාමාන්‍යයෙන් රට යන පළාත් තියෙනවා. නැගෙනහිර පළාතෙන් යනවා. උතුරු මැද පළාතෙන් යනවා. වයඹ පළාතෙන් යනවා. වැඩිම ප්‍රමාණයක් යන්නේ ওই තුනේ. නැද ඇත්තම කිව්වොත් අපේ සබරගමුවෙන් එහෙම නම් යන්නේ නැහැ. මොකද වෙන ඒකට මෙහෙ ජීවත් වෙන්න පුළුවන් කමක් තියෙනවා. බොහොම පොඩි percentage එකක් තමයි රත්නපුරෙන් එහෙම ගියොත් යන්නේ. පිරිමි දරුවන්ට තියෙන ඒවට ඒගොල්ලෝ ඒ රැකියාවලට යන්න පුළුවන්. නමුත් කාන්තාවන් හැටියට යන එක අඩුයි. හැබැයි කාන්තාවන් යන මේ දිස්ත්‍රික්කවල මේ කාන්තාවන් නිසාම යන එක නිසාම ඇතිවෙච්ච සමාජමය ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ගෙයක් හදාගන්න කියලා රට යනවා. එනකොට සමහරලාට ගේත් නැහැ, පවුලත් නැහැ. ඉතින් මේව ගැන සුබසාධන වැඩපිළිවෙළ විදේශ කටයුතු අමාත්‍යාංශයේ යටතේ උපාධිධාරී රැකියා උපාධිධාරී සංවර්ධන නිලධාරීන් මං හිතන්නේ දැන් නම් 1200ක් 300ක් ඇති ඉන්නවා. ඒ අය හරහා මේ අය ගැන මොනිටර් කරන, මේ අයගේ අධීක්ෂණය කරන, මේ පවුල් ගැන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නට පුළුවන් අපි කරා. ශ්‍රමික සුරැකුම කියලා වැඩසටහනක් මම විශ්වාස කරනවා. නම වෙනස් කළා හරි ඇමතිතුමා නැවතත් ඒක පටන් ගන්නවා නම් බොහොම හොඳයි. මොකද පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය, තරුණ ළමයි ඉන්නවා නම් ඒගොල්ලන්ගේ වෘත්තීය දේවල්, එහෙමත් නැත්නම් දරුවෙක් දහම් අධ්‍යාපනය, ගෑනු ළමයි නම් ඒගොල්ලොන්ට පිරිමි තාත්තගේ රැකවරණයට අමතරව වෙන දේවල්. තව ඒ අයට අවශ්‍ය සල්ලි එවනවා නම් ඒ එවන රෙමිටන්සස් වල මේ තියෙන தත්ත්වය මොනිටර් කරන්න මේ සඳහා මේ සුබසාධන වැඩපිළිවෙළ අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මොකද මේ සංවර්ධන නිලධාරීන් ඒ දවස්වල කරේ අවුරුදු 5ට අඩු දරුවෝ ඉන්නවද නැද්ද කියන එක සහතික කරන එක විතරයි. ඒ කාලේ ඒකත් කරනවා පගාවට. කියක් හරි දීපුවම ඒක දාගන්න පුළුවන්. ඒ අයගේ සේවය නැති වෙච්ච අයත් ගොඩක් හිටියා. ඉතින් දැන් මේ අයව යොදවන්න, මේ අය දැන් ඇත්තටම කියන්න ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 331ම මේ ඔක්කොම ඉන්නවට දැන් අපේ පැතිවල දෙකක් තුනක් ඉන්නවාමයි. මේවයි එහෙම කියන්න තරම් කට්ටිය නැහැ. යන්නේ ඒ දිස්ත්‍රික්කවල. මං හිතන්නේ රත්නපුර දිස්ත්‍රික්කේ 2000ක්වත් යක්
උපපලාතෙන් පටන් ගත්තා. දින කීපයකට පෙර අපි වසනාහිර පළාතේ 12 වයඹත් 13 මධ්‍යම පළාතේත් ඔක්කොම දැනුවත් කරලා වැඩසටහනක් දෙනවා අඩුත කරන.
මොකද
ඒගොල්ලන්ගේ උපාධිධාරී සංවර්ධන නිලධාරීන් සඳහා ෘතුමය සඳහන් කර ආකාරය ඊට වඩා උට කළ කාර්යභාරය සම්බන්ධව අවබෝධයක් දීලා කටයුතු කරනවා.
ඒක තමයි ඒක පටන් අරගෙන කියන්නේ. ඒක අමාත්‍යාංශයට තියෙනවා. ඒකට හිටියා මේ අතිරේක ලේකම්වරයෙක් ගරු ඇමතුමා. එයා යටතේම ඒක කරගෙන යන්න මේ විදියට. ඔව් මේ ඒ වගේම තමයි ගරු කතානායකතුමනි, අපි ලක්ෂණයක් ඇති කරානේ කුවේට් එකට. ඒක මම නෙමෙයි, මට ඉස්සෙල්ල කෙහෙලිය රඹු කැල්ල මහත්තයත් ඇති කරා. ඒ ලක්ෂණය ඇති කරන්න යෝජනා කිරීම ඒ සියලුම දේ මේ මට කරන්න පුළුවන් වුණා. කරන්නේ ලේකම්තුමා හරහා. මම නෙමෙයි අමාත්‍යංශයක් තියෙනවා ලේකම් කෙනෙක් ඉන්නවා සභාපති කෙනෙක් ඉන්නවා ඒගොල්ලෝ හැබැයි ඇති වෙනකම් මඩ ගැහුවා මොකද සමහර අය බලාපොරොත්තුෙන් ආවා ඒගොල්ලොන්ට ඕනේ ඒගොල්ලොන්ට මේක ලබා දෙන්න. ඉතින් එහෙම ලැබුණ නැති වුණාම අනේ මේකට මඩ ගහලා ඒ පාර අපේ කාලේ මේක නවත්තලා දැම්මා කුවේට් වල. මම ආපහු ඉල්ලීමක් කරනවා මේ ගරු හැමතුමගෙන් ඒ වගේ රක්ෂණ ක්‍රමයක් කුවේට් වලට නෙමෙයි හැම රටකටම පටන් ගන්න. ඔකට හේතුව තමයි කුවේට් යුද්ධ වෙලාවේ මේ කට්ටියව මෙහාට ගෙන්න ගන්න බැරි තත්ත්වයක් තිබුණා. අදත් කුවේට් වල ඉතුරු වෙච්ච වන්දි ඇමතුමා බිලියන 3ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශේ මේ ඉතුරු කිරීම් ගිණුම් වල තියෙනවා. ඒ බිලියන 3 ක්ලේම් කරපු නැති අය සමහර වෙලාවට නොදැනුවත්කම හින්ද ක්ලේම් කරේ නැහැ. සමහර වෙලාවට එහෙන් එන්න නැතුව ඇති. මොනවා වුණාද දන්නේ නැහැ යුද්ධය ඇස්සේ. ඒකත් එක්ක තමයි මේ රක්ෂණයක් ගැන කතාව ආවේ. ඉතින් අපි බොහොම විනිවිදව ලංකාවේ ශ්‍රී ලංකා ආණ්ඩුවට අයිති රක්ෂණ සමාග සංස්ථාවක් තියෙනවා ඒක හරහා කරේ. ඉතින් ඕකට ඇති වෙනකම් මඩ ගැහුවා ඒකට ප්‍රශ්නයක් නැහැ. ඒ මඩ ඕන එකට අපිට මූණ දෙන්න පුළුවන්. හැබැයි මම ආයිල්ලිමක් කරනවා අපි මඩ ගහන්නේ. අද බලන්න කොරෝනා වසංගතයේ වෙලාවේ අමතුමා මිනිස්සු අහිංසක මිනිස්සු මේ රටට එන්න යනකොට එන්න දුන්නේ නැහැ. සමහර අය ආපුවම අර ගිහිල්ලා ඒගොල්ලන්ගේ ඇන්ටිජන් කරන්නයි අර මේ 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 නිරෝධායනය කරන්නයි මිනෝදාන මධ්‍යස්ථානවල ගිහිල්ලා ඔක්කොම සල්ලි ටික හූරගෙන කෑවයි මිනිස්සුන්ගේ. ඉතින් මේ රක්ෂණයක් තියෙනවා නම් ගරු ඇමතුමා මේ වගේ තත්ත්වයක වසංගතයාවේ දැන් අපි කරපු ඒ රක්ෂණය මම යහපාලන රජ කාලේ අපි ඉන්න කාලේ කරපු රක්ෂණේ ලෙඩට දුකට එහෙම නැත්තම් මේ හදිසි අවශ්‍යතාවයකට එහෙම පැනලා ගෙන්නන්න ඕනේ කොට ඒ වගේ ඒගොල්ලෝ ගිවිසුම් කඩලා නැත්තම් ඒගොල්ලොන්ව ගෙන්නන්න ඒ හැම වෙලාවකම කටයුතු කරා. ඒගොල්ලෝ එහෙ රෝහල් ගත වුණා නම් ඒ රෝහල් වල බිරුත් ගෙව්වා. ඉතින් මේක මේ අහිංසක මිනිස්සුන්ගේ ඩොලර් ගැන විදේශගත ශ්‍රමික ආදායම ගැන බිලියන 7යි අරවා මේවා කියලා කතා කරන. ඒතර අපේ පැත්තෙන් මොනවද කරන්නේ? ඒගොල්ලෝ රක්ෂණයට ගෙවනවානේ. ඒගොල්ලෝ මේ එහෙ ඒජන්ට් එකකට ගෙවන්න ඕනේනේ. ඉතින් එහෙම ක්‍රමයක් මේ අපේ ආණ්ඩුවේ දෙයක්වත් අපේ ශ්‍රමිකයාගේ දෙයක්වත් නෙමෙයි නේ දායකත්වයේ සම්පූර්ණ එහෙ. එහෙම ක්‍රමයක් කරුණාකර මේ සෑම රටකටම හදන්න මේ වසංගතයක් එයි කියලා අපි බලාපොරොත්තු වුණාද? ඒ බලාපොරොත්තු වෙච්ච නැති වෙලාවක මෙහෙම එකක් වුණාම ඒ අයව ගෙන්න ගන්න බැරි වෙච්ච වෙලාවක අනිත් එක ඒ අයට හවුහරණක් ඇති වෙච්ච වෙලාවක ආපුවම තිබිච්ච සියලුම සල්ලි මෙහෙ අය ලස්සන්ට ඒවා හුරගෙන කෑවා. ඉතින් ඒ හින්දා මම ආපහු කියනවා මේ රක්ෂණ ක්‍රමය ඒකම නෙමෙයි ඕන විදියකට නැවත රක්ෂණයක් විදේශගත ශ්‍රමිකයෙකුට රක්ෂණයක් ඇති කරන ක්‍රමවේදයක් ඇති කරන්නේ. ඒ වගේම තමයි අද විදේශ සේවා නියුක්ති කාර්යාලයේ පරිපාලනය කෙරෙන්නේ එහි නිලධාරීන් හරහා නෙවෙයි ගරු ඇමතුමා. එහෙ නිලධාරීන්ට වැඩිය මේ වෙන වෙන අය විසින් එතන තීන්දුව తీරන ගන්නවා. ඒක ගත්තට කමක් නැහැ. ඒ සම්බන්ධයෙන් අදාළ ඇමතිවරයාට ඔබතුමාට යම්කිසි හයියක් තියෙන්න ඕනේ. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි පරිපාලනය සම්බන්ධයෙන් එතන සාමාන්‍ය අධිකාරීලා ඉන්නකොට අතිරේක සාමාන්‍ය අධිකාරීලා ඉන්නකොට මේ ඊට බාහිරව සුදුසු එක්කෙනාට සුදුසුකම දෙන්නේ නැතුව දේශපාලන පරිගැනීමට ලක් කරන්න එහෙම නැත්නම් වෙන වෙන හේතුන් හින්දා මේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව මේ මාරුවීම් කරනවා නම් උසස් වීම් දෙනවා නම් ඒක හරි වැරදි. මනුස්සයෙක්ට තමන්ගේ රැකියාවේ සේවා තෘප්තියද තිබිය යුතුයි. ඉතින් මම නැවත වාරයක් ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කරනවා. මොකද පරිපාලනය සම්බන්ධයෙන් ඇඟිලි ගැසීම දේශපාලන අධිකාරියට එච්චර හොඳ දෙයක් නෙමෙයි. එහෙම දෙයක් වෙනවා නම් නිවැරදි වෙන්නේ කියලා මම මේ ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි මේ නියෝජිත ආයතන. දැන් අපි දන්නවා නියෝජිත ආයතන සාමාන්‍යයෙන් 7-800ක් තියෙනවා. මේ 7-800 සමහර වෙලාවට හරියට ඒ අය ගැන ඉවරයි නේද? ඒ අය ගැන හරියට අධීක්ෂණය කරන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා. මොකද ඇත්තටම කියන්න සමහර නියෝජිත ආයතනවල සමහර අය වරප්‍රසාද ලබාගෙන තියෙනවා. ඒ අයගෙන් වෙන යම් යම් දේවල් සම්බන්ධයෙන් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැහැ. ඉතින් ඒ වගේම ඒ නියෝජිත ආයතන විකාංග ලියාපදිංචි කරලා තිබ්බට වැඩක් නැහැ. ඒ සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙලක් අරින්න. ඒ වගේම නැවත වාරයක් මම ඉල්ලීමක් කරනවා අර මේ මේ තානාපති කාර්යාලවලට රාජකාරී වලට අරින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් පමණක් නෙමෙයි අනිත් පිටින් එන අය හරි අරිනවා නම් ඒ අය ගැන පීරියෝඩිකලි වාරයක කාලයකට සැරයක් ඒ අය ගැන හරියට ඇසස්මන්ට් එකක් කරලා ඒ අයගේ අවුරුද්දකින් දික් කරනවාද අවුරුදු 3කට කියලා අපි අරින්නේ ඒ ගැන තීරණයක් ගන්න. දැන් මේ ඊ චානකද කවුද එක්කෙනා මෙහෙම කවුද නම් මොකද ඒකේන ඔහොම කරයි කියලා කවුරුත් හිතුවේ නෑනේ. ඉතින් මේ මිනිස්සු ගැන හොයා බැලීමක් මෙහෙම පසු විපරමක් තියෙන්න ඕනේ. මේවට අංශ තියෙනවා විදේශ සේවා නියුක්ති කාර්යාලයෙන්. අවුරුදු දෙකකට සැරයක් අඩු ගානේ ඒ සම්බන්ධයෙන් මේ ඇසස්මන්ට් එකක් කරන්නයි කියලා අපේ ජගත් විශ්ව කුමාර ඇමතිතුමාට මම මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම C190 කියන වැඩබිමේ සුරක්ෂිතතාවය පිළිබඳ සම්මුතිය කාන්තාවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න කියලා අපි දන්නවා. කොච්චර ප්‍රමාණයක් ලිංගික හිංසනයට නොවන බවට සහතික වෙනවා නම් වැඩට කැමති. ඉතින් ගොඩක් අය ඒකට ලොකු ගැටලු සහගත තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. අපි තාම මේ කන්වෙන්ෂන් 190 කියන එකට බලාත්මක කරන්න කටයුතු කළා නැහැ. ඒක කම්කරු ඇමතිතුමාගේ වැඩ කොටසක් හැටියට මම හිතන්නේ නැවතත් ඒක කරනවා නම් හොඳයි කියන එක මේ බලාත්මක කරනවා නම් හොඳයි කියන එක යෝජනා කරමි. වැඩිපුර කාලය ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මම නියදවෙමි.
අසන්න රජතුමා හොඳට කතා කරොත් දෙනවා.
ගරු
ඔතන පිළිතුරු කතා වේදීම කරනවද දැන් කරනවද
හොඳයි කියලා හිතන නැත. එතුමීටත් ඉන්න වෙලාවේ නෑ 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 අපේ තලතා අතුකෝරල මැතිතුන්ගේ කතානායක තුමනි බොහොමත්ම ස්තුතියි. තලතා අතුකෝරල මැතිනියට මම ස්තුතිවන්ත වෙනවා. ඉතාමත්ම කාලෝචිත කාරණා කීපයක්ම ඉස්මතු කිරීම සම්බන්ධයෙන් පළවෙනියෙන්ම NLAC එක ගැන එතුමී සඳහන් කළා. නැෂනල් ලේබර් ඇඩ්වයිසරි කමිෂන් එක ඇඳවලා නැතුව අපි නීති වෙනස් කරන්න සූදානම් වෙනවා කියලා. අපි අයවැය හරහා සංකල්පයක් ඉදිරිපත් කරලා තියෙනවා රටේ ඩ්‍රැකූනියන් ලේබලෝස් වෙනස් කරලා අලුත් තැනකට යන්න ඕනේ කියන එක අපි යෝජනා කරලා තියෙනවා. හැබැයි තාම මේකට අදාළ කොන්සෙප්ට් පේපර් එකක් මොනවද අපි වෙනස් කරන්න කියන එක තීන්දුවක් කරන්නේ නැහැ. ඒතර ඒක තීන්දුව ගන්න NLAC එක රැස් කරලා ඒ අයගේ අදහස් යෝජනා අරගෙන තමයි අපි මොනවද කරන්න කියන එක කරන්නේ. ඒ වගේම 13 වෙනිදා NLAC එක කැඳවන්න අපි සූදානම් කරලා තියෙනවා. ඒ වගේම ඔබතුමී කිව්වා 20,000ට වඩා වැඩි සමාජිකත්වයක් තියන අය තමයි මේ NLAC එකේ ඉන්න ඕනේ කියලා. හැබැයි දැන් හොයලා බැලුවාම මේකේ ඉන්න බොහෝ ලේබර් යුනියන්ස් 2000 3000 තියාගෙන බොරු සංඛ්‍යාලයකන ඉදිරිපත් කරපු අයත් ඉන්නවා. ඉතින් අපි ඒව ගැනත් හොයලා බලනවා. එතකොට ඉතින් සමහර අයට පොඩ්ඩක් රිදෙනවා කියන එකත් මම මතක් කරනවා. ඒ වගේම ඔබතුමී කිව්වා ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කරන්න ඕනේ කියලා. මේ අය පිළිබඳව අපි අයවැය හරහාම යෝජනා කළා. මේක සෝෂල් සේෆ්ටි net එකක් විදියට අපි unemployment වලට රැකියා විරහිත වීමේදී මාස 3ක පඩි ගෙවන අවම වශයෙන් මේ දල වශයෙන් තියෙන සැකැස්ම. ඒ වගේම maternity leave එක ඒක මේ maternity වෙලාවේදී පඩි ගෙවන්න ඕනේ ස්වාමියා මේ සේවක පාර්ශ්ව සේවියා ඒකත් අපි රක්ෂණ ක්‍රමයක් කරහා ගෙවන්න. එතකොට මේ කාන්තාවන් වැඩට වැඩියෙන් ගන්න ඉඩ කඩහ දෙන්න. ඒ වගේම සියලු දිනාටම වෛද්‍ය ආධාර ලබා ගන්න පුළුවන් වෙන විදියට medical card එකක් සකස් කරන්නත් මේ සඳහා ETF පනත සංශෝධනය කරලා ඒ හරහා යම් අරමුදලක් ලබාගෙන ඒ වගේම සේව්‍ය පාර්ශ්වයත් එකඟ වෙලා තියෙන එකට යම් දායකත්වයක් ලබා දෙන්න. මේ කම්කරුවට බරක් නොවි මේ සියල්ල සූදානම් කරන්න අපි මේ වෙනකොට සූදානම් කරනවා. මේක සඳහා වෙන සංඛ්‍යානමය ස්ටඩි එක ඇක්චුරියල් ස්ටඩි එක මේ වෙලාවේ IMO ආයතනය සහ ILO ආයතනය දෙකම මේ සඳහා අපිට සහයෝගයක් මේ වෙලාවේ ලබා දෙමින් තියෙනවා කියන එක කියනවා. ඒ වගේම ඔබතුමී සඳහන් කළා අවුරුදු 2කට අඩු දරුවන් ඉන්න අම්මලාට රට යන්න දෙනවා කියලා නැහැ. අවුරුදු 5ට වඩා අඩුවෙන් දරුවන් තිවිච්ච එක ඔබතුමීම සඳහන් කළා. අපි ඔබතුමී දන්නවා මේක අර ඔබතුමී කිව්වා වගේ අපේම නිලධාරීන් පගාව අරගෙන ග්‍රාම සේවක පගාව අරගෙන නැත්නම් එයාපෝට් එක හරහා මේ අවුරුදු මාසෙ දරුවා ඉන්න අම්මත් රටෙන් එළියට ගියා. අදටත් එයාපෝට් එකෙන් යනවා. ඒතොර මේක නතර කරගන්න නම් ගියයින් පස්සේ අපි ගියේ කොහෙද කියලා දන්නේ නැහැ. විසිට වීසා වලින් යන්නේ එහෙමයි. ඒතොර එයාගේ තොරතුරු මුකුත්ම නැහැ. ඒතොර මෙයාගේ ගැන පවුල ගැන හොයන්න ඔබතුමී කලින් සඳහන් කරපු ශ්‍රමික සුරකුම හරහා රකින්න හරි බලන්න හරි DOS ලා යවලා එයාගේ කෑ ප්ලෑන් එක හදන්න හරි ගියපු කෙනා ගැන තොරතුරක් දන්නේ නැහැ. ඒ නිසා තමයි අර අවුරුදු 5 තිවිච්ච සීමාව 2කට අඩු කරලා අර හොරපාරවල් ඔස්සේ හරි වංචාසහගත ලෙස යන කණ්ඩායමත් අපේ නෙට්වර්ක් එක ඇතුළට ගත්තේ. ඒතකොට නෙට්වර්ක් එක ඇතුළට ගත්තාම අපිට එතන ඉන්න අවුරුදු 5ත් 2ත් අතර දරුවාගේ රැකවරණයත් 19 දක්වා දරුවාගේ රැකවරණය 18 දක්වා සියලු දේ බලන්න අපට පුළුවන්කම ලැබුණා. ඒ සඳහා විශේෂ ක්‍රමවේදයක් අපි හදලා අද දැනටමත් ඔබතුමී කලින් ක්‍රියාත්මක කරා වගේම ශ්‍රමික සුරකුම ඒ වගේම ඒ කැපෑන් හදන එක ඒ නිරන්තර ඒ අයව ගිහිලා බලන එක මේ සියල්ල දැනටත් සිද්ධ වෙනවා කියන එක මම ඔබතුමීට මතක් කරනවා. ඒ වගේම විසිට් ගිහිල්ලා ඕමානේ ඔබතුමී කිව්ව ඒ දවස්වල තිබුණ ක්‍රමවේදයක් ජොබ් වීසා එකට කන්වර්ට් කරන්න නම් අපේ තානාපති කාර්යාලයේ එකඟතාවය ගන්න ඕනි කියලා. නමුත් අවාසනාවකට ඕමාන් රාජ්‍ය එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒක අපේ රටේ තීන්දුවක් කියන තැනට ඇවිල්ලා ඕමානයේ තීන්දුව අවලංගු කරලා තියෙනවා. ඒ නිසා අපිට නැවත වතාවක් අපි රාජතාන්ත්‍රික මට්ටමේ මේ ඉල්ලීම කරලා තිනවා ඕමාන් රාජ්‍යයටත් දුබායි රාජ්‍යයටත් දෙකටම. නමුත් මේ සඳහා තවම එහෙම ඒගොල්ලන්ගේ තියෙන නිදහස ඒගොල්ලන්ගේ තියෙන ලිබරල් වෙන්න හදන ක්‍රමේ ඒගොල්ලෝ ආයි අකුල ගන්න අකමැති බවක් පේනවා. ඒ රාජ්‍යයන් දෙක අපිට දැඩි සහයෝගයක් ලබා දෙනවා අනික් කාර්යයන් හැම එකේදීම. මෙතනදී ඒගොල්ලන්ගේ රටේ නීති අපිට අවශ්‍යම විදියට සංශෝධනය කරගන්න බැරි කමක් අපි දකිනවා. ඒ වගේම තානාපති කාර්යාල සඳහා යවන කාර්ය මණ්ඩල තෝරා ගැනීමට අලුත් ක්‍රමවේදයක් සකස් කළා. කැබිනට් මණ්ඩලය අලුත් තෝරා ගැනීමේ පටිපාටියක් සකස් කළා. ඔබතුමී කිව්වා වගේ 60-40යි නෙමෙයි 20-80ට හදලා දීලා තිබුණා. නමුත් අපි කැබිනට් මණ්ඩලයට ගිහලා නැවතත් ඒක 60-40 බවට පත් කරගන්න කටයුතු කරනවා. සියලුම නිලධාරීන් ඉන්ටර්වියු කරලා දේශපාලන අවශ්‍යතා මේ අපි දන්නවා සමහර වෙලාවට වෘත්තීය සමිතිවල උම්මනාවල් වලට ලයිස්තු යන්න පුළුවන්. හැබැයි මේක ඊට එහා ගියපු හරි තෝරා ගැනීම ප්‍රතිපාතිය කරා කැබිනට් මණ්ඩලයේ සඳහා ඉන්ටර්වියු වුණා. මේක කැබිනට් මණ්ඩලයේ තමයි මේ සඳහා කමිටුවක් පත් කළා. කැබිනට් අනුකමිටුවක් කරා තමයි මේ තෝරා ගැනීම සඳහා වූ නිර්ණායක ක්‍රමවේද ඇඩ්වර්ටයිස්මන්ට් එකේ ඉඳලා හදලා දීලා තියෙන්නේ කැබිනට් මණ්ඩලයේ පත් කරපු කමිටුවක් කරා. ඒකයි ටික වෙලාවක් ගියේ මේ ඉතුරු කණ්ඩායම පත් කළේ යවන්න. අපි දැන් තමයි ඒක පටන් ගන්නෙ. එතකොට ඊශ්‍රායෙල් ඇග්‍රිකල්චර් එක ගැන ඔබතුමී කතා කළා. අපිට බොහොම සතුටුයි ඒ දවස්වල අපි නැවත වතාවක් 500ක් යවන්න පුළුවන් වුණා. ඒ යවපු 500න් 494 දෙනෙක් නැවත ලංකාවට ඇවිල්ලා නැහැ. ඒ අය නැවත ලංකාවට ආපු නැති නිසා ඊශ්‍රායෙලේ කයාගිව ප්‍රෝග්‍රෑම් මේ අපේ ඇග්‍රිකල්චර් ප්‍රෝග්‍රෑම් එක නතර වුණා. ඒකත් එක නැවත ඉල්ලීම් කළත් ඒක නැවත ලබා ගන්න බැරි වුණා. අපි නැවත ඉල්ලීම් කරත් ඒගොල්ලෝ කියන්නේ ඉන්න කට්ටිය අරගෙන ඉන්නේ එතකොට අපි අලුතෙන් දෙන්නම් කියලා. දැන් කන්ස්ට්‍රක්ෂන් ඉදිකිරීම ක්ෂේත්‍රයත් එහි අපිට විවෘත කරන්න කතා බහ යනවා. නමුත් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම කයාගිවස්ලා ඊශ්‍රායලයට යවන එක පිළිබඳව ඇමතිවරුන්ට කැමති විදිහට යවන්න බෑ. ඒක තියෙන්නේ ලොතරැයි ක්‍රමයක් කරා. මේක ඉස්සර පෞද්ගලික අංශයට විරුද්ධ වෙලා තිබුණා. මගේ අවශ්‍යතාවයටවත් ලංකාවේ අවශ්‍යතාවයකටවත් නෙමෙයි ඊශ්‍රායල් රජයේ අවශ්‍යතාවයට අධික මුදලක් අපේ ඒජන්තවරු අය කිරීම නිසා එහි ඒජන්තවරු සමග ලක්ෂ 60-70 අය කරපු නිසා ඒ අය පෞද්ගලික අංශයෙන් මේක අයින් කළා. රජයේ විතරක් ක්‍රියාත්මක කළා. වෙබ් එකකට මේ අයගේ නම් ගිහිල්ලා ඊට පස්සේ ලොතරැයියක් කරා තෝරගෙන ඒ ලොතරැයියෙන් තේරෙන අයට සම්මුඛ පරීක්ෂණයක් සූම් හරහා ක්‍රියාත්මක කළ වීඩියෝ ඉන්ටර්වියු එකක් එතනදි තෝරා ගැනීමක් සිද්ධ කළා. එහේ ඉන්න රෝගියාගේ අවශ්‍යතාවයට තමන් කැමති කෙනා තෝරා ගන්න තත්ත්වයට තමයි පත් කළ තියෙන්නේ. ඒ නිසා අපිට මැදිහත් වෙන්න බෑ. නමුත් අද වෙනකොට පිලිපීනේ සම්පූර්ණයෙන්ම කයාගිවස ගන්න එක නතර කරලා තියෙනවා. මොකද මේ පෞද්ගලික අංශයේ තියෙන මාෆියාව නිසා. ලංකාවෙත් එහේ ඊශ්‍රායලයේ තියෙන මාෆියාව ඉතාමත්ම ප්‍රබලයි. මේ අය එක කෙනෙක්ගෙන් ඩොලර් 5000ක විතර මුදලක් පහුගිය දවස්වල අය කරා. දැන් ඒක හම්බෙන්නේ නැහැ. ඒකත් එක්ක මේකට දැඩි බලපෑම් කළා. දැනට පිලිපීනේ නතර කරලා තියෙනවා. අපිත් දැන් අවදානමට ලක් වෙලා තියෙනවා මේ පෞද්ගලික අංශයේ මාෆියාවත් එක්ක ගැටෙන්න. ඊයයි මතය. හැබැයි මම නම් පුද්ගලිකව කියන්නේ නියාමනය කරන ලද මුදලකට ඊශ්‍රායල් රාජ්‍ය එකඟ වෙනව නම් පෞද්ගලික අංශයටත් විරුද්ධ කරලා දුන්නොත් ඔයි කියන ප්‍රෙෂර් එක අපිට අඩු කරගන්න පුළුවන්. අපි ඒ ඉල්ලීම කරලා තියෙනවා. ඊශ්‍රායල් රාජ්‍ය තාම ඒකට යහපත් ප්‍රතිචාර අපිට දක්වලා නැහැ කියන එකත් අපි මේ වෙලාවේ මතක් කරන්න ඕනි. ඒ වගේම ශ්‍රමික සුරකුම ගැන මම ඔබතුමීට සඳහන් කළා. කැපෑන් එක අපි කරනවා. ඒ වගේම දිවා සුරකුම් මධ්‍යස්ථාන අපි පටන් ගන්නවා ලංකාව පුරාම. අර ඔබතුමී කියපු සුවිශේෂී පළාත්වල ප්‍රමුඛතාවය දෙන්නේ වැඩියෙන්ම මේ අවුරුදු 2017 අතර දරුවෝ ඉන්න 2005 අතර දරුවෝ ඉන්න ප්‍රදේශවලට දිවා සුරකම් මධ්‍යස්ථාන සහ පෙරපාසල් ඉංග්‍රීසි මාධ්‍යන ආරම්භ කරන්න අපි කටයුතු කරනවා. මොකද විගමනික ශ්‍රමිකයාගේ දරුවා ඊළඟ තැනට ගෙනියන්න අපි ඒ දෙන්න ඕනේ සහයෝගය ලබා දෙන්න. ඒ වගේම ඔබතුමී රක්ෂණය ගැන කතා කරලා රක්ෂණය අහෝසි වෙලා තිබුණා. ඒ වෙලාවේ ප්‍රශ්න තිබුණා එක්කෙනෙක් තෝරගත්තා දෙන්නෙක් තෝරගත්තා කියලා. මේ වෙලාවේ ඉල්ලුම් කරන ලද සියලුම රක්ෂණ සමාගම් වලට ලබා දීලා නියම කරන ලද සම්පූර්ණ ප්‍රතිලාභ ඒ අයට ලබා දීමේ පදනම මත ඉදිරි දින කීපය ඇතුළතක විසුම් ගත වීමට බලාපොරොත්තු වෙනවා. ඉල්ලුම් කරන ලද සියලු ආයතන වලට ලබා දුන්නා. ඒ නිසා කාටවත් චෝදනාවක් කරන්න කාටවත් සැලකීමක් කරා කියලා කියන්න බැරි විදියට අපි ඒ කටයුතු කරලා තියෙනවා. මොකද මේ ශ්‍රමිකයාගේ ආරක්ෂාව වෙනුවෙන් ඔබතුමී සඳහන් කළා එදා අපේ ශ්‍රමිකයාව හුරකෑවා. ශ්‍රමිකයාගේ අර ටෙස්ට් එකට මේ ටෙස්ට් එකට කියලා ඒ වගේම නිරෝධායන මධ්‍යස්ථාන වලට දැම්ම අපි ඒක ඇත්ත පිළිගන්නවා. ඉතාමත්ම නරක වැඩක්. ශ්‍රමිකයා අපිත් එක්ක තරහ වෙන්නේ, රටත් එක්ක තරහ වෙන්නේ, ඩොලර් නොයවන්න ප්‍රධාන හේතුවක් තමයි හෝටල් වලට දාලා ඒ හෝටල් වලට නිරෝධායන කටයුතු කරලා එක එක හමුදාවේ ලොකු ලොක්කන්ගේ නෝනලට 14,000ක් නම් 1000ක් හමුදාවේ ලොක්කගේ නෝනගේ ගිනුමට යන විදියට තමයි වැඩ කරලා තිබුණේ. ඕවල තොරතුරු හෙටනිද වෙනකොට එළියට එයි. අපි හොයනවා මේව පිළිබඳව. එහෙම තමයි මේ ශ්‍රමිකයාගෙන් හුරකෑවේ, විදේශගත ශ්‍රමිකයාගෙන් හුරකෑවේ කියන එකත් මම මතක් කරනවා. ඒ වගේම පරිපාලනයට ඔබතුමිය කිව්ව ඇඟිලි ගහන්න ඕනේ නැහැ. අපි මේ වෘත්තීය සමිති කියන විදියට තමයි වැඩ කරන්නේ. දැනට වෙලා තියෙන්නේ SLBF එකේ ඉන්න ධාරිතාවයේ පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. එක එකයිගේ කැපැසිටි එක පිළිබඳව. නමුත් ඒ සඳහා අපි කරන්න පුළුවන් විදියට කරලා සුදුසුම කෙනා සුදුසුම තැනට දාන වැරෙන්න කිසිදු ආකාරයක දේශපාලන පරිගැනීමක් මේ ආයතන කිසිම එකක නැහැ. මොකද මමත් දේශපාලන පක්ෂයක් දැන් නියෝජනය කරන්නේ නැහැ. ඉතින් මම මොන පක්ෂයට කියලා කාට අදින්නද? ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. මම හැමෝගෙම වැඩ කරන්න පුළුවන් කෙනත් එක්ක වැඩ කරනවා කියන එක මම මේ වෙලාවේ සඳහන් කරනවා. ඒ වගේම ඒජන්ට්ස්ලව නියාමනය කිරීම අපි ඉතාමත් හොඳින් කරනවා. මේ වෙනකොට විසිට් වීසා මගින් යවලා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු ලබා නොදීපු ආයතන 400ක් තියෙන අපේ ආයතන වලින් 400ක් මේ වෙනකොට තහනම් කරලා තියෙනවා කියන එක මම ඔබතුමීට මතක් කරනවා. ඒ වගේම ලංකාවට ඩොලර් විදියට ගේන්නේ නැතුව උන්ඩියල් විදියට තමන්ගේ කමිෂන් මුදල් ලංකාවට ගෙන ආපු නියෝජිත ආයතනත් මේ වෙනකොට තහනම් කරලා තියෙනවා. ඒ අය අතුරුතාවකාලික තහනම් තියෙනවා. ඒ මුදල් ගෙන්වන විදිය සහ ගෙන්වුවයින් පස්සේ ඒ අයට නැවත ලබා දීමේ පදනම මත ඒ වගේම අලුත් ලයිසන්ස් ලබා දීමේ ක්‍රමවේදයක් හදලා තිනවා. ඉස්සර 107,000 තිබිච්ච එක තව ටික දවසක ඉඳලා 130,000කින් තමයි ලයිසන් එකක් දෙන්නේ. ඒ වගේම ඉන්ටර්විව් ප්‍රොසෙස් එකක් යනවා. ඒ දෙන කෙනාගෙන ඉතාමත්ම දැඩි අධ්‍යයනයක් කරලා තමයි මේ ලයිසන් එක ලබා දෙන්නේ. ඒ වගේම ඒ සඳහා නියෝජිත ආයතනවල යම් එකඟතාවයකුත් ඒ වගේම ඒ අයගේ වැරදි පිළිබඳව යම් වාර්ෂිකව ඇසෙස්මන්ට් එකකුත් කරලා තමයි මේ කටයුත්ත කරන්න කියන එක මම මතක් කරනවා. ඒ වගේම ඔබතුමී මතක් කරා C190 රටිෆිකේෂන් එක පිළිබඳව පනත පිළිබඳව අපි රටිෆයි කරන්න ඕනේ. අපි ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තීන්දුව తీරන අරගෙන ඒ කාන්තාවන්ට වැඩබිමේදී සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා අපි අවශ්‍ය කටයුතු අපි රටිෆයි කරනවා කියන එක ප්‍රතිපත්තියක් විදියට තීරණය අරගෙන අපේ හිටපු කම්කරු ඇමතුමා ඒකට මූලික කටයුතු සම්පාදනය කළ තිබුණා. නිමල් සිරිපාල ඇමතුමා අපි දැන් මේ වෙනකොට අධිකරණ ඇමතුමත් එක්ක ඒකට අවශ්‍ය කරන අපේ රටේ දණ්ඩ නීති සංග්‍රහය සහ අනිත් මූලික නීතියේ සිදු කළ යුතු වෙනස්කම් ටික සිදු කරමින් යනවා කියන එකත් මම මේ වෙලාවේ සඳහන් කරනවා. මේ දක්වන උනන්දුවට බොහොමත්ම ස්තුතියි.
ප්‍රශ්න නැන්දුක මෙතන. හායි. හා අනන්න ඉක්මට අග.
නෑ බොහොම ස්තුතියි ඇමතුමා. හැබැයි අර මේ ජාතික කම්කරු උපදේශක සභාවේ ඔබතුමා කිව්වා 20,000ට අඩුවයි නෙමෙයි 2,000ක් වත් නැති අයව මේ ඒකේ සමාජිකත්වය දරනවා කියලා. මම හිතන්නේ ඔබතුමා දන්නවා හොඳටම හැකියාවක් තියෙනවා ඉන්න සමාජික ප්‍රමාණය හරියට ලියාපදිංචි වෙලාද නැද්ද කියලා හොයලා බලලා ඒ වෘත්තීය සමිති ඇතුළු කරගන්න. ඒක අනිවාර්යයෙන්ම එහෙම වෙන්න ඕනේ. අනිත් කාරණේ තමයි තනි නීතියක් හදනවායි කිව්වම කම්කරුවන්ට බය වෙන්නේ නැද්ද? මේ කතානායකතුමා එක රටක එක නීතියක් හදන්න ගිය රටක් නේ අපි. ඒ හින්දා කාටත් හරියන එකක් කරන්න.
හරි, බොහොම ස්තුතියි.